2015 වසරේ 12 මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන ඕස්ට්‍රේලියාවේ බිස්බර්න් නගරයේ පිහිටි ප්‍රධාන විහාරස්ථානය වන ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ පවත්වන භාවනා වැඩසටහනයි. හොඳයි, සාධනාවයක් පවත්වනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි. උපෝසයුං දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයිහං. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා. සම්බ බුද්ධානු භාවේන සදා සිද්ධේ භවන්තු මේ. භවතු සම්ප මංගලම් රක්ඛන්තු සම්ප දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධේ භවන්තු මේ. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානු භාවේන සදා සිද්ධේ භවන්තු මේ. දස මල සේලම් ප්‍රභවා නිබ්බාන මහසමුද්ද පරියන්තා. අට්ඨංග මග්ග සලිලා චින වචන නදීචිරන් වසතු දස බල බුදුන්නම් සෙල් මුදුනතින් මතු නිවන්නම් මහා සමුදුර කෙලවර කුටැති සතතින් අරියටගි මඟ සිලිරින් සිල්ලුවනිති සුවදින ජිනවදන් ගඟ බෝපල් ගලාවාසව සතන් සනහසාදු
පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර විහාරාධිපති ගරු කටයුතු අපගේ ධම්මවාස නායක ස්වාමිපාදයන් වහන්සේට බොහෝ පින් අයිති වන්නට උන්වහන්සේට බොහෝ ශාසනික කටයුතු සිද්ධ කරන්නට කායික හා මානසික ශක්තිය ධෛර්යය ධීරිය වාසනාව තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපි හැමදෙනාම ධර්ම සාකච්ඡා කරනවා ධර්ම ශ්‍රවණය කරනවා ජීවිතය හදා ගන්නවා. මේ ආයතනයක් හැටියට මේ ආයතනයේ යම් අඩුපාඩුවක් තියෙනවද ඒ තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ඉෂ්ටකාමී දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ සියල්ලම සඵල සිද්ධ වෙන්න ඕනේ කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමින් සාදුනාදයක් පවත්වන්න ඕන. ඊට ප්‍රස්තා අඩුවීමක් තිබෙන වාහනයම නතර කරන්න පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන ටික. ඉතින් අපි හිතන අතුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ලබන අවුරුද්ද වෙනකොට හාමුදුරු නැවත වැඩම කරොත් වදින කාලෙදී ඒ අඩුපාඩු සම්පූර්ණ වෙලා තියෙයි කියලා ඊට ශක්තිය මහා සංඝරත්නයටත් ඒ වගේම දායකකාරක පින්නතුන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. ධම්මං විනානන්ති සුඛානත්ත ධර්මය ඇරෙන්න අපිට වෙන දෙයක් නැහැ. ධර්මය හරිම සහනශීලී, ධර්මය හරි ශාන්තයි, සුන්දරයි, මනහරයි, ප්‍රසන්නයි. අවබෝධ කරගත්ත කෙනාගේ සිත ප්‍රසන්නයි, ජීවිතේ සුන්දරයි. ධර්මය එකතු කරගන්න තරමට පැහැබරයි, නිර්වල් ශක්තිමත් ඍජු බවක් තියෙනවා, මෘදු බවක් තියෙනවා, දැඩි බවක් නැහැ. නමුත් තේරුම් ගන්නකම් ධර්ම අවබෝධය කර ගන්නතුරු විවිධ ගැටලු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගමන තුළ විඩාබර බවක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි හැම දෙනාම ඉන්නේ ආර්ය ධර්මය තුළද මාර්ගය තුළද කියලා බලන්න ඕන. ආර්ය ධර්මයට පිවිසෙන්නේ අවබෝධයෙන් පස්සේ. එතකන් මෙහා පිරිසේ ඉන්නේ මාර්ගයේ. දැන් දන්නවනේ නේද, සෝවාන් මාර්ගයේ තියෙනවා, ඵලයේ තියෙනවා, සකදාගාමි මාර්ගයේ තියෙනවා, ඵලයේ තියෙනවා, අනාගාමි මාර්ගයේ තියෙනවා, ඵලයේ තියෙනවා, අරහත් මාර්ගයේ තියෙනවා, ඵලයේ තියෙනවා. බුදු කෙනෙක් වෙන මාර්ගයක් තියෙනවා, බුද්ධත්වය කියන ඵලයක් තියෙනවා. දැන් බුදු කෙනෙක්ගේ මාර්ගය සුන්දරද? මාර්ගය කියන්නේ හරි කටුක මාර්ගයක් තමයි ගිවාගෙන මේ බුදු බව පතා ගිය ගමන තියෙන්නේ. ඊළඟට බුද්ධත්වයේ ලබන සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ ඒ සයවරුද්ද දුෂ්කර ක්‍රියා කරන සමයේදී සුන්දරයි, අතිශයින්ම දුෂ්කරයි, කටුකයි. අපි බුදුරජාණන් වහන්සේගේ දරුවෝ අම්මල තාත්තල වෙන්න දුක් දරුවන්ට දෙන්නේ නැණි කොහොමත් නේද? දරුවෝ ඊට වඩා සුවයෙන් පහසුවෙන් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සයාරොද්දන් දුෂ්කර ක්‍රියා කළා, ඒ කටුකත්වයේ විඳලා එවන් වූ කටුකත්වයක් අපිට නොවිඳ හොඳ සිසිල් පරිසරයක ඉඳගෙන හොඳ මෙට්ට කොට්ටවල වාඩි වෙලා හොඳ ඇඳුම් පැළඳුම් ඇඳගෙන රස්සාව දරුපවුල් ජීවිත පෝෂණය කරගනිමින් දිනු කරගනිමින් ඒකේ ගෘහ ජීවිතයටත් සම්බන්ධව සිටියදීම මේ ධර්මය අපිට අවබෝධ කරගන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක කියන්න බැරි තරම් වාක්‍යයක් සහ වරප්‍රසාදයක්. මේ ධර්මය අවබෝධ කරගන්නට යුවකට කාලයේ මුළු ජීවිතේම කැප කරලා මහාන වෙන්න වුණා. මහාන වුණ කෙනෙකුට පමණයි නිතර ධර්මය ආශ්‍රය කරගෙන ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ. එහෙත් අද එහෙම වෙන්නේ නැතිව මේ ධර්මයේ යමක් අවබෝධ කරගන්නවා කියන්නේ ඒක ලොකු දෙයක්. හැබැයි ඒක ප්‍රශ්නයක් තියෙනවා. එච්චර තියෙන අමාරු ධර්මය බොහෝම අපහසුයෙන් අමාරුවෙන් අපි දේශනා කළාම ඒක සීනි බෝල ගන්නට දානවා. ඒ කියන්නේ කඩෙන් ගිහලා මට මුදලාලි රුපියල් 5ක සීනි බෝල දෙන්න. සරලයි වගේ පෙනුනට සරලව මේක දේශනා කරාට සරල නෑ. සමහර දරුවොත් එහෙම හිතනවා, අම්මල ගොඩාක් දුක් මහන්සි වෙලා ගන්න හදා ගන්න ගීදර ඈ ගන්න යාන වාහන ඊළඟ පරපුරේ ඉන්න දරුවන්ට ඒක කිසි වටිනාකමක් නැති වෙනකොට ඒක කිසි අගයක් නැහැ. ඒ වගේ වෙන පිරිසක් ඉන්නවා, මෙතනත් ඉන්නෝ මේ බණහන හැමෝම අය අතර ඉන්නවා. ඒක සීනි බෝල ගන්නට ගන්න මේක නෝඩ්ස් පැකට් එකක් ගන්නට ගන්න. ඒ කියන්නේ ෂණිකව හදාගෙන කන්න. මේ බණිනවා නෙමෙයි ඇත්ත කියන්නේ වෙනත. ඇත්ත කියන්නේ. ඇත්ත තමයි. මේක වනගත වෙලා ඔය ඔක්කොම දාලා ගිහිල්ලා වෙනෝම මහාන වෙලා ඉඩම් කඩම් විකුණලා ඔක්කොම කරලා මහාන වෙලා මේක තේරුම් ගන්න කියන්නේ නැතුව අපි මේක සරලව දේශනා කරනකොට ඉතින් අපිට පාපයෙන් ප්‍රශ්න අහනවා මේ එහෙම පුළුවන්ද නිවන් දකින්න කියලා. ඇත්තම ඉතින් එහෙම ආන අයට කියන්න තියෙන්නේ ඇත්තටම එහෙම බැරි වෙයි ඔබ ඇත්තටම ඊවෙන් ගැලවිලා ඔක්කොම අයින් කරලා දාලා මේ අපි වගේ මහාන වෙලා බොහෝ කාලයක් අප්‍රමාණ දුක් ගැහැටවලට මුහුණ දෙමින් අතිශයින්ම තමන්ගේ මොළය මනස වෙහෙස කරවමින් දකින්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ විඳ දුක් අපිට ලැබුණේ අපිත් පින්නතුනේ විඳපු දුක් වලින් අපහසුතාවන් වලින් පීඩාවන් වලින් කිසි දෙයක් නොදී තමයි ඔබට මේ ධර්මය අපි දේශනා කරන්නේ. අපි කරපු පීඩාවන් අපි ලබපු වේදනාවන් අපි දෙන්නේ නැතුව තමයි මේ ධර්මය ඒවයින් බේරලා තමයි දෙන්නේ. හරියට තාත්තා කෙනෙක් හොඳ කුඹුරක් කරලා අස්වද්දල වීටි කාරගෙන ඇවිල්ලා ආරක්ෂා කරගෙන ඒකේ පොත් ඇරලා ඒක අම්මා තාත්තා දෙන්න එකතු වෙලා ලස්සරට බතක් පිසලා උයලා ඒකට වෑංජන ටිකක් එකතු කරලා මේසෙට ඇරලා දෙනවා වගේ වැඩක් නේ. ඊට පස්සේ අහන මෙච්චර ලේසියෙන් කන්න පුළුවන්ද කියලා. කිව්වම නෑ පුතේ බත සරි කරගන්න එක හරි අමාරුයි. බත් කන එක හරි අමාරුයි. අනේ නෑ අපිට හරි ලේසි. අපිට තියෙන්නේ මේසේ වාඩි වුණා කන්න විතරයි. ඉතින් කන්න මෙච්චර ලේසිද? ඒ නිසා Taman තේරුම් ගන්න ඕන බුද්ධිමත් දරුවෝ හැටියට මේක පිටුපස මෞපියෝ ශාල දහටියම ගුරු හෙළලා තියෙනවා මහන්සි වෙලා තියෙනවා. අපිට ඒ දෙක නොදී ඔවුන්නේ බර අරගෙන තමයි මෙච්චර මේ සරල කරලා මෙච්චර ලස්සනට අපේ මේසෙට මේක එන්නේ. එහෙම එනකොට මේක ලේසි දෙයක් කියලා හිතන්නේ හොඳයි. ඉතින් ඒ නිසා ඒ බෙදෙන දෙන දේ අනල කන්න පුළුවන් ගතිය, හපල කන්න පුළුවන් ගතිය, කාලා ඒක දිරව ගන්න පුළුවන් ගතිය වත් ඔබ ළඟ තියෙන්න ඕන. කුඹුරු කරන්න බැරි නම් අර හපල කන ටික සහ අනල කන ටික ඔබට හැකියාව තියෙන්න ඕන. පැහැදිලිනේ? ඒ කියන්නේ ඒ නිසා හැමෝ බෙදලා දුන්නම් අනල කන්න තීරුම් ගන්න ඕන. දැන් ඒකත් නැහැ. සමහර අය කියනවා මට කන්න බෑ. ඒකත් කවන්න. කවන්නත් කියන ඉතින් අම්මා තාත්තා සමහර දරුවන්ට ආදරේ වැඩි කමට අනලත් කවනවා. කවල පිටපස්සේ ඊට පස්සේ කිව්වොත් අම්මා මට හපන්නත් කම්මැලි හපන්න පොඩ්ඩක් කියලා. හපන්නේදී මැසිමක් හයි කරන්න එපා මේකට මෙහෙම. නේද? හපලක් දුන්නාම গিলින්න කිව්වොත් එහෙම. එහෙමනම් කරන්න වෙන්නේ පුතේ ওই වැඩේ හරියන්නේ නැහැ. දොස්තර අංකල්ට කියලා බටයක් දාගන්න බඩට දාලා මං කුණිලෙන් වක් කරන්නම් කියලා. ඒකත් කියලා කිව්වොත් මට ජීර්ණය කරගන්න කම්මැලි කියලා. එහෙනම් ඉතින් ඔකයින් කියන්න තමයි සිද්ධ වෙන්නේ. එනිසා තමන්ගේ යම් කාර්යයක් තියෙනවා ඒක තමයි හොඳින් ඇසීම සුනාත නේද? ධාරේත ඒක කාගේ වගකීමද? අසන්නාගේ වගකීම. ධාරේත චරාත හසිරවීම මෙහෙවීම ක්‍රියාත්මකයේදී යෙදවීම ධර්මය ධර්මයේ හොඳින් ආන හොඳින් තේරුම් ගන්න හොඳින් ක්‍රියාවට යොමු කරන්න. පූර්ව නිගමනවලට ඉක්මනින් එන්න එපා. පූර්ව නිගමනවලට ඉක්මනින් එන්න එපා. බොහොම හොඳ ඉවසීමකින් ධර්මය පිළිබඳව සොයාගෙන යන්න ඕන. පූර්ව නිගමන වලට ආවොත් එක්ක බෑ කියලා උන් අදහස් ආයි කරනවා. එක්ක එක මට හරි ලේසි කියලා අදහසකට ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න නැතුව ඉන්නවා. එනිසා පූර්ව නිගමන වලට එන්න එපා. අපි හරි දක්ෂ වැඩකාරයෙක්. මම හරි වැඩකාරයෙක්, එයා හරි වැඩකාරයෙක් කියන හරි ඇත්ත. සියලු දෙනාම දක්ෂ වැඩකාරයෝ. වැඩකාරයෝ ටික එකතු වෙලා හාමුදුරුවන්ගෙනුත් ඇවිල්ලා ඉල්ලනවා අපිටත් කරන්න වැඩක් දෙන්න. ඉල්ලන්නෙම වැඩක්. නතර වෙන්න කිව්වට ඒක තේරෙන්නේ නැහැ මට. නතර වෙන්න ඒක කොහොමද නතර වෙන්නේ? නතර වෙන්න දන්නේ කරන්න වැඩක්. ඒක තේරෙනවා. වැඩ කරන්න තේරෙනවා, නතර වෙන්න තේරෙන්නේ. මම අහන්නේ මේ ප්‍රශ්නේ සාධාරණද ඇත්තද ඇත්තද කියන කතාව. නතර වෙන්න දන්නේ නැහැ, වැඩ කරන්න දන්නවා. ඔබට තියෙන ප්‍රශ්නේ ඕකනේ. දැන් මොනවා හරි වැඩක් කරන්න කිව්වොත් ආන්න ලංකාව ගැන හිත හිතා ඉන්න. ආන්න ලංකාව, මෙන්න දළදා මාළිගා, මෙන්න රුවන්වැලි සෑය, මෙන්න අපේ ගෙදර, මේ තියෙන්නේ අල්ලපු ගෙදර, මේ තියෙන්නේ අප්පාමගේ ගෙදර. බොහොම ලස්සනයි, වැඩක් කෙරෙනවා. කල්පනා කර කර ඉන්නකොත් ඒකත් තේරෙනවා. වැඩක් නොකර ඉන්න කිව්වහම එහෙම අපි මෙතෙක් කාලයක් ඉඳලා නැහැ. එහෙම ඉන්නත් බෑ. එහෙම ඉන්නකොට හරිම බෝරින්. අනේ මට ඊයේ එහෙම ඉන්නකොට බෝරින් කියලා කවුද එක්කනේ. ඒතකොට මොනවද මේ ඇසකනනාසේ අසංවර බව පුරුදු වෙච්ච අපි සංවර ගම ගැන කතා කරනකොට සංවර වෙන්න හරි කම්මැලි. ගස් බඳිනවා වගේ. රස්තිය අදු ගන්න පුරුදු වෙච්ච පුතා ගෙදර අල්ලලා පෑයක් නතර කර ගන්න අමාරු වෙනවනේ අම්මලාට. ඒ වගේ තමයි තමන්ගේ මනසත් හොඳ රස්තිය අදුකාරයෙක් කොහොම වුණාට. නේද? ගෙදර පිට ගියේ නැති වුණාට මනස ලොකු රස්තිය අදුකාරයෙක්. එයා පාලංගුඩ බෝකුඩ වලු වෙලා ඉන්නවා කියලා. අන්නේ රස්ති ආධුකාරය පන්සලේ නතර කරගන්න. ඔබ ළඟ නතර කරගන්න. ධර්මයේ ළඟ නතර කරගන්න. ඊළඟට අහන කොහොමද නතර කරගන්නේ කියලා. නතර දැන් කකුල් දෙකෙන් ඇවිදගෙන යන කෙනෙකුට නතර වෙන්න කිව්වහම එයා ඇවිදින ගමන් අහනවා මම නතර වෙන්නේ කොහොමද කියලා. නේද? ඊට පස්සේ එයාට කියන්න තියෙන මොකන්ද? ඇවිදින එකෙන් වළකින්න, එතකොට නතර වෙලා. දැන් ටිකක් කල්පනා කරනවා බලනවා කියලා මට පේනවා සීන් බෝල ගන්නට මේක දාන්න නැතුව. එහෙම වෙන්න ඕන නැත්තම් අලල කවන්නත් වෙනවා, කවල හපන්නත් වෙනවා. එහෙම බෑ. ඒ නිසා හිතන්න ඕන නතර වෙන්න. නතර වීම කියන්නේ ක්‍රියාවක් නෙමෙයි, ක්‍රියාව නතර වීම. දැන් තේරුණාද? ඇවිදගෙන යන කෙනෙකුට කියනවා නතර වෙන්න කියලා. ඒකයි මේ ක්‍රියාවක් නැහැ කිව්වහම මේක හරියට අප්‍රාන්සයක් නේ. මොකද්ද මේ හාමුදුර මේ කියන්නේ? ඒක තේරෙන්නේ නැහැ නේ. අපි අහලා නැහැ නේ. අපිට තේරෙන්නේ අපිට අපි වැඩ කාර්ය අපිට හැමතිස්සෙම වැඩක් ඕන. මාව ගෙන්න ගත්තෙත් අලුත් බණක් අහන්න නේ, වෙනස් බණක් අහන්න. ඒ නිසා මම මේ වෙනස් බණම ඉතින් කියනවා. ඇත්තයි. දැන් අයියෝ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ උන්දලාට නම් මේක තේරෙන්නේ නැහැ කියලා ඉවරලා මට අර මොනවා හරි කතන්දරයක් කියලා hina යන්න දෙක තුනක් කියලා ඕගොල්ලන්ට සන්තෝෂ කළා. මෙහෙරටපත් කළා යන්න පුළුවන් ඊපස්සෙන් නේ. නමුත් මම හිතනවා මේ තාම උත්තරීතර ධර්මය ඔයයන්ගේ හිතවල පැලකල්ල යන්න ඕන කියලා ඒක පැලක පැලවෙන්න අපේ හාමුදුරුවෝ ඉන්න වතුර දාන්න නේද අපේ ඥානවීර ස්වාමීන් වහන්සේ ආනන්දසේ ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ කියන අපේ නායක හාමුදුරුවන් වහන්සේ පන්සලේ වහන්සේ මේ පරමාර්ථ ධර්ම පැත්තේ ලොකු අවබෝධයක් තියෙන ඕස්ට්‍රේලියාවේ තියෙන එකම පන්සල මට එහෙම කියන්න පුළුවන් අචංචා ස්වාමීන් වහන්සේගේ පොත්පත් මුද්‍රණය වෙන්නේ නායක හාමුදුරුවන්ගේ පන්සලෙන් කියනවා ලංකාවේ සිංහල පරිවර්තන කටයුතු මේ අචංචා හාමුදුරුවන්ගේ ධර්මයේ මේ දේශනා කරන්නේ අචංචා නැත කියන කුඩා ග්‍රන්ථය ඔබ කියවලා තියෙනවද ඒක අපතක් හැටියට ඉස්සර මම අතේ බෑග් එකේ දාගෙන බස් එකේ කොච්චි වහනේ කොහේ ගියත් මේක කියවමින් එක පාඩයක් අරගෙන ඒ තුලම අපි කිමි දෙනවා මට තේරෙන්නේ නැති කමට මං අචංචා හම්බුරන්න දොස් කියුවේ නෑ ඒ දොස් මම මට ටොක්කක් යනගත්තා ඒ වරද මගේ කියලා මං තේරුම් ගත්තා නේද මට නොතේරෙන එකට අචංචා හම්බුරු පළේ නෑනේ ඒ වගේ මගේ ධර්මයේ තේරෙන්නේ නැති එකට ඇත්ත වශයෙන්ම යම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැති එකට මම පලි නෑ ඒකට. නේද? දැන් ගහකින් ගෙඩියක් කඩා ගන්න බැරි වුණාම අම්මා තාත්තා පලිද? තමන්ට සතුටින් ජීවත් වෙන්න බැරි වුණාම අම්මා තාත්තා පලිද? තමන් අකාර්යක්ෂම විදියට ජීවිතේ ක්‍රියාත්මක කළා පීඩනවලට ලක් වෙනකොට ඒක මෞපිය ඵලිද? ඒකට වග කියුත තමන්ගේ වරද. තමන්ගේ වරද දකින්න, තමන්ගේ අටුව දකින්න. ඥානීය වඩන්නේ නැතුව හුදු සමාධියකින් පමණක් නිවන් දකින්න බෑ. තේරෙනවනේ? වේදකමෙන් විතරක් නිවන් දකින්න බෑ. හෙදකමත් ඕන, සාත්තුවත් ඕන. ඒ වගේම මිනිස්සුන්ට බෙහෙත් වලින් විතරක් ජීවත් වෙන්න බෑ. උපකාරක ධර්ම තමා තුළ වර්ධනය කර ගන්න ඕන. දැන් ආයෙ ටිකක් වෙලා ගිහිල්ලා ඉඳලායි මේ සාධනාවේ මොකද කරන්න ඕනද? නතර වෙන්න කියලායි කියන්නේ හැම තිස්සෙම කියන්නේ නතර වෙන්න කියලා. නතර වෙන්න තේරෙන්නේ නෑ. දුවමින් අහන කොහොමද නතර වෙන්නේ? නෑ අපි එතකොට අහන ඔබට නතර වෙන්න අවශ්‍යතාවයක් නැද්ද? අවශ්‍යයි. ඇයි? දැන් මට මහන්සි හරියට හති. මේ දුවන දුවන හති. ඒ හති කී දුවනවා. නතරවන්න බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් අරුතක් සංගවලද සංගවල නෙමේ අරුතක් ගැප් කළද අඟුලි මාරට කියන්නේ ඔබ නතරවන්න වඩින ගමන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩින ගමන් කියනවා මම නතර වෙලා ඔබ නතරවන්න නේද ඔහි හිතුව කියලා කිව්වහම අපර වචනේ මම හිත මම නතර වෙලා ඉන්නේ ඔබ නතරවන්න ඊට පස්සේ අර අඟුලිමාලාගේ දුවන්නනේ ඉගෙනගෙන තිබුණේ අර වේගෙටම අර බුදුරජාණන් වහන්සේගේ අර කාරණෙත් එක්ක වේගින් දුවගෙන ගියා ඔය සැර නපුරු තර්කවාද කරන කට්ටිය සමහරලා ඉක්මනින් ධර්ම අවබෝධය කරනවා. සාධාරණ ආකාරයේ ටිකක් කට හොඳ නැති කට්ටිය ඉන්නවනේ, ඒගොල්ලෝ ධර්ම අවබෝධය කරනවා. මොකද හේතුව අර නරකට එදිච්ච ඒ ශක්තියම හොඳ පැත්තට එදිච්ච ගමන් ඒ වේගයෙන් එයා කෙලවරටම ඒකේ දුවනවා. මම කියන්නේ හැමෝම එහෙම කරනවායි කියලා. හැමෝට හැම කෙනාම මේ කට හොඳ නැති කට්ටියනේ. නමුත් යම් කිසි වේගයක් මිනිස්සෙක් ළඟ තියෙනවා කියන්නේ ඒ වේගය හැම පැත්තකින්ම ක්‍රියාත්මක වෙනවා. නරකට වැටුණොත් නරකින් ක්‍රියාත්මක වෙනවා, හොඳට වැටුණොත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. වේගය ළඟ නැත්තම් එයාට හොඳක් නැහැ, නරකක් නැහැ කැඳ වගේ. කිසි පැත්තකට යන්නේ හැමදාම කැඳ වගේ. වරදක් නැහැ, හරි හොඳයි. සමාජ පැවැත්ම තුළ ඉතාම කාර්මිකයි ශාන්තයි දෙහෙමි කැඳ. හැබැයි වේගයක් තියෙන කෙනා ඒ වේගය ආර්ථිකයට දැම්මම ආර්ථිකයෙන් යනවා, මනසට දැම්මම මනසින් යනවා, ඉගෙන ගන්න දැම්මම ඉගෙනින් යනවා, හොඳ කරන්න ගියාම හොඳින් යනවා, නරකට දැම්මම නරකින් යනවා. ඒක තමයි භයානක. කැමති කීප දෙනෙකුගේ තියෙන ප්‍රශ්න නෙමෙයි, මම ඔක්කොටම අවස්ථාවක් දෙන්න කැමති. තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, තමන්ගේ භාවනා පුරුදු වුණු වේම් පිළිබඳව කතා කරන්න, ඒ වගේම තමන්ට තියෙන භාවනා පිළිබඳව ගැටලු විසඳ ගන්න අද දවස පාවිච්චි කරන්න. අපි මේ ළඟ පොඩි පුටුවක් තියලා හරි ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න සංක්ෂිප්තව ඉදිරිපත් කරමින් සාඥාන්සයට තේරෙන විදියට එන විදියට උත්තර ටිකක් ලබා ගන්න පුළුවන් නේද? මම උත්තර හදාගෙන ඇවිල්ලා නැහැ. මම ඒකට මේ විශ්වයේ මොන වගේ උත්තරයක්ද තියෙන්නේ කියලා බලලා ඒ උත්තරේ ගෙනල්ලා දෙනවා. කට විතරයි හෙල්ලෙන්නේ, මේ ඇතුලේ මොකක්වත් නැහැ. නේද? යමෙක් ළඟ ප්‍රශ්නේ තියෙනවා, ඒ කෙනා ළඟ මේ උත්තරේ තියෙනවා. එයාට උත්තරේ හොයාගන්න බැරුව ඉන්නේ. අපි එතනින් මේ උත්තරේ හොයලා බලලා දීලා එයා හරි හසනවා. ඒ කියන්නේ ළමයා කාර් එක කඩාගෙන එනවා, පොඩි සෙල්ලම් බඩුවක් කාර් එකක් දෙනවනේ. ළමයා රෝද ටික කඩාගෙන රෝදේ කාතක අරගෙන කාර් එක තව අතින් අරගෙන එනවා අම්මා ළඟට. අම්මා මොකද කරන්නේ? අර අතේ තියෙන රෝදේ ගන්නවා, මේ කාර් එකට මේ රෝදේ අමුණලා දීලා ආයෙ ආවනවා. එච්චරයි. ඒ වගේ තමයි මම. ඔබ තමයි කාතක ටයර් එක අරන් අනිත් ගරින් මේ ගරන් අනිත් ගරින් ඉන්ජින් එක අරගෙන අනිත් යන කාර් එක අරගෙන මෙතෙන්ට ආවම මට පුළුවන් ඉන්ජින් එක හයි කරලා රෝදේ හයි කරලා යවන්න. හැබැයි ඔබ ළඟ තමයි ඔක්කොම උපාංග තිබෙන්නේ. සියලු ප්‍රශ්න වලට පිළිතුරු ඔක්කොම තියෙන්නේ ඔබ ළඟ. මා ළඟ නෑ. එන්න කවුරු හරි එන්න පුටුවක් හරි මෙට්ටයක් කරගෙන එන්න කොල්ලේ. අර පිටිපස්සේ තියෙන කහපාන පුටුවක් වගේ එකක් ගන්න. ප්‍රශ්නයක් නැති කෙනා තමයි ඉස්සෙල්ලම ගන්න ඕන නේද? ඒකනේ. දැන් බලන්න ඉස්සෙල්ලම ආපු කෙනා හරි ෂෝක් කතා කරව, මට ප්‍රශ්නයක් නැහැ නිසා. ප්‍රශ්නයක් නැතිගෙන විනාඩි 10ක් මේගොල්ලන්ට මේ ප්‍රශ්නේ නැති එක පිළිබඳව කතා කරන්න ඕන. අර පැත්තට හැරිලා විනාඩි 10ක් කතා කරන්න.
මම
තියෙන මට ප්‍රශ්න කීපයක් තියෙන මං අහන්න මේ හඳුරන්ගේ දේශනා ගැන මොකද හිතෙන්නේ දැනෙන්නේ දැන් මේක අවබෝධ කරගන්න බැරි එකක්ද මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ ගිහි ජීවිතේ ඉඳලා
ඒක ඉතින් මන්නේ එකෙක් කරන්නේ වැරද්දට එක්ක කොහොමද කියලා හැබැයි ඒක තේරෙන්න සමන්නේ වැඩක් ඉතින් මේක කොච්චර අපේවත්
මොකක්ද මේ චේන්ජ් එකේ වෙනස සාමාන්‍ය කෙනාගේ සහ චේන්ජ් එකක් ඇති කෙනාගේ අතර වෙනස ඉංග්‍රීසියෙන් හරි කියන්නේ ඒගොල්ලන්ට
ඒකේ තියෙන වෙනස දැන් අපි
නෑ මෙහෙම අවබෝධය ලැබූ හා නොලැබූ දෙන්නගේ අතර වෙනස. පත් වුණාට පස්සේ මේ හරි වැරදි කියන වචන જાතියක් නැහැ. වචන ඔක්කොම හරි වැරදි කියලා කියන්නේ කවුද? හරි වැරදි කියන්නේ අපේ සංවේදීතාවය. වචන මිසක් අදා කරන්නේ හරි වැරදි කියලා එකක් නැහැ. දැන් මේ මම දේශනා කරන දේශනේ එක්කෙනෙකුට වැරදි. තව එක්කෙනෙකුට හරි. හැබැයි මම හරි දේවත් වැරදි දේවත් නෙමෙයි කතා කරන්නේ වචන ටික. මේ සම්මුති ක්‍රමවේදය ඔස්සේ බැලුවොත් ඇත්තටම මේක විසු බණ. පිස්සු කතාවක් මේක. ඒ පිස්සු කතාවක් වෙන්නේ පිස්සන්ට. හොඳයි මේක පිස්සු කතාවක් වෙන්නේ නැහැ. ඥානවන්තයිට මේක පිස්සු කතාවක් වෙන්නේ නැහැ. එයා ළඟ තියෙන පිස්සුව නිරවුල් කරගන්න බැරි වෙනකොට මේ පිස්සුව අපිට දානවා. ඒකයි කරන්නේ. දෘෂ්ටිගත නොවුණු හරි වැරදි වලට එහා ගියපු ආත්ම සංවේදීව හඳුනගන්න පුළුවන් හරි වැරදි තියෙනවා. දැන් මම මගේ අතට අල්පෙනෙත් එකකින් අහිනවට කවුරුවත් මං කැමති නෑ. ඒ වගේම මම කැමතිත් නෑ. මම තව කෙනෙක්ගේ අතකට අල්පෙනෙත්කින් යන්නොත් රිදෙනවා කියලා මම ආත්ම සංවේදීව දන්නවා. ඒක කවුරුත් උගන්වන්න ඕන දෙයක් නෙමෙයිනේ. ඒක කියන්නේ මේ ආත්ම අවබෝධයෙන් ලබා ගන්න දහම. ආත්ම සංවේදීව හඳුනා ගන්න දහම. මේ ආත්ම සංවේදීව හඳුනා ගන්න ධර්මයේ තුලදී එයා කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. මොකද හේතුව වැරද්දක් කිරීම සඳහා මානසික දුෂ්ට පීඩනයක් තියෙනවා. වැරද්ද කියන දේ කරන්න, සොරකමක් කරන්න, හිරිහැරයක් කරන්න, පීඩාවක් පමුණුවන්න, වචනෙන් පීඩාවක් පමුණුවන්න, සිතෙන් පීඩාවක් පමුණුවන්න, කයින් පීඩාවක් පමුණුවන්න එයා ළඟ දුෂ්ට විවේකයක් හට ගන්න ඕන. ඒ වේගය හටගන්නේ ආත්ම සංවේදී නොවු අය ළඟ. ආත්ම සංවේදී කෙනෙක් ළඟ කිසි විටක වරදක් සිද්ධ වෙන්නේ නැහැ. හරි වැරදි කියලා දෙකක් නැහැ කියන තැනදී අදහස් වෙන්නේ සම්මත කරගත්ත හරි වැරදි කියන දෙකක් එයාට නැහැ. ආත්ම සංවේදී හරි වැරද්දක් තියෙනවා. ඒක මේ දෘෂ්ටිගත එකක් නොවේ. දැන් ඔබට තේරෙනවා නේද මේ රහතුන්ගේ අරියවතුන්ගේ තියෙන දැන් බලන්න ලෝකේ එළුවන්ගේ බිලි කපන්නේ සියලු දෙනාම පුණ්‍ය කර්මයක් කියලා නෙමෙයිද? මිනිසුන්ගේ බිලි කපන්නේ අරගෙන ගිහිල්ලා පංච බිලි පූජා කියලා හරිදයක් කියලා නෙමෙයිද? එහෙමනම් මේ සීලබ්බත පරාමාස දෘෂ්ටිය තුල හරි කියලා නිර්මිත කරන දේ තුල වරදක් තියෙනවා. එහෙත් ආත්ම සංවේදීව ජීවිතය හඳුනා ගන්න කෙනෙක්ෙන් කිසි වරදක් සිද්ධ වෙන්නේ නැහැ. එයා ළඟ කෝටියක් නෙමෙයි අප්‍රමාණ සීලයක් එයා ළඟ තියෙනවා. අනන්ත සීලයක් තියෙනවා. ඒකට තමයි සීලය කියන්නේ ලෝකෝත්තර සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගන්නා වූ සීලය. අර සීලබ්බත පරාමාස කියන දෘෂ්ටිය නෑ. ඒ සීලබ්බත පරාමාස කියන දෘෂ්ටිය නෑ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නු නියම සිල්වත් බව. ඒක හුදෙක් පද කීපයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. නොකැඩෙන, නොබිදෙන, නොවෙනස් වන සදාතනික සුවදායි සීලයක්. ඒකට අර සීලෙත් එක්ක ගලපල බල්ල වෙන්න ඕන අපේ මෙතන එහෙම කියලා කිව්වේ. නමුත් ඇත්තටම සීලය කියන්නේ මේකට. අරක සීලබ්බත පරාමාස.
දැන් සමහරවිට මනසේ තියෙන අර ෆයිනන්ස් එක
පුළුවන් ඒක වර්ධනය වෙනවා, ඒක පුළුල් වෙනවා, ඒක පැතිරෙනවා. දැන් ලයිට් කිව්වහම පහනක තියෙන්නේ ලයිට්, ෆ්ලෑෂර් එකක තියෙන්නේ ලයිට්, ඉරේ තියෙන්නේ ලයිට්. නමුත් පහනේ ලයිට් එකයි ෆ්ලෑෂර් එකේ ලයිට් එකයි වගේද ඉරේ ලයිට් එක? එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ලයිට් එක ඉර වගේ බුද්ධෝ සූර්යෝ තමෝනද? සරුවත් මහරහතන් වහන්සේගේ ලයිට් එක හඳ වගේ. අපිට අනේ මේ වීදි ලාම්පුවක් තරහට වර ලයිට් එකක් වෙන්න පුළුවන් නා. හොඳටම ඇති ජීවිතේට පාර එළියයිනේ, පාර යන්න පුළුවන්. කාලවල වැටෙන්නේ නැතුව ආලෝකයක් හට ගන්නවා. ඒ කියන්නේ ජීවිතේ දකින්න, අරමුණු දකින්න, සිතුවිලි දකින්න. එයාට අරමුණු සිතුවිලි නැහැ. ඒ වලින් තොරව ජීවිතයේ දකින පැහැබරත්වයක් ඇති වෙනවා. ඒකට තමයි ආලෝකය කියන්නේ. එහෙම නැතුව මේ වගේ මොනවා හරි එළියක් පේන එක නෙමෙයි. අර මේ හැම දෙයක්ම හරි ලස්සනට ඔහු පැතිරෙනවා, දැනෙනවා, පේනවා, ජීවත් වෙනවා. මේ පටලැවිලි ප්‍රශ්න අඩුයි කියන එක. කියන්නේ අන්ධකාරයිනේ අපි හැපෙනවනේ හැමතැනම ගිහිල්ලා. දැන් ආලෝකයේ තියෙන තැනදී අපි හැපෙන්නේ නැහැ. ඒකයි මේ ආලෝකය කියන වචනේ පාවිච්චි කරන්නේ. එයාට ගැටලු අඩුයි. ඔබ කවුද කියලා ඇසුවොත් දාර්ශනිකයෙක් බුදු කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය පාරේ පොලිස්කාරයෙක් නෙමෙයි පුලස්කාරයක් කියවන්නව කවුද කියලා නම කියන්න වෙනවා. බුදු කෙනෙක් ඇවිල්ලා හොත් ඔබගෙන් ඔබ කවුද කියලා මොකද උත්තරේ?
මේකත් එක්ක ක්‍රීචේකක් හැමෝම එකතැන ඉන්න තැන. ඒ කියන්නේ මම ස්වාමීන් වහන්සේවත් මේ අනිත් අය කියන ඒ තරහ තියෙන මේකක් තියෙනවා. ඒ කියන්නේ පැතිරිච්ච කියන
නෑ මේ දෙපැත්තකින් බලන්න පුළුවන් එකක් සම්මුති කෝණයෙන් බලන්න පුළුවන් අනිත් එක පරමාර්ථ කෝණයෙන් බලන්න. දැන් එතකොට බුදු කෙනෙක් අහන්නේ පරමාර්ථ කෝණයෙන්. පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අහන්නේ පොලිස් කාර්යාලේ සම්මුති කෝණයෙන්. එතකොට මේ පරමාර්ථ කෝණයෙන් ඔබ කවුද?
මම කියන්නේ ඒක අපිට විශ්ෙන්ම අපි මොකක් හරි පදයක් සංකේත කරලා ඒ කියන්නේ මෙතන එක්කෙනෙක් අතරවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ හරි
වෙනම කියලා කෙනෙක් ගන්න නැහැ. ඒ කියන්නේ ඔබ කවුද කියලා අහුවාම හම්බෙන එක උත්තරයකින් දෙන්න බලන්න. මම ඇඩ්ඩින් කියනවා වගේ. ඒ වගේ උත්තරයක් දෙන්න බලන්න.
ඒක මට එහෙම කියන සාමාන්‍ය කවදාවත් මේ ඉස්සේ පාටිලක් කියලා කියන්නේ.
විශ්වයේ පාට එක
මම කවුද කියලා නෑ කියන්නත් බෑ. මම කවුද කියලා ඉඳලා කියන්නත් බෑ. දෙකම කියන්න බෑ. පුදුස බුදුමානියන් දැහුවා.
ඔව් බොහොම ලස්සනයි. ඒක හොඳයි. මම කියලා කෙනෙක් ඉන්නවා කියන්නත් බෑ. මම කියලා කෙනෙක් නෑ කියන්නත් බෑ. ඔව් වචන වලින් කියන්න බෑ කියන එක. නෑ ඒක තමයි උත්තරේ තියෙන්නේ. ඒක තමයි උත්තරේ තියෙන්නේ. ඒක තමයි උත්තරේ තියෙන්නේ. එතන තමයි උත්තර තියෙන්නේ. මට මතකයට ආවා නාගසේන මහරහතන් වහන්සේ කියපු කතාව. නාගසේන නාගසේන කියන්නේ කාටද කියලා ඇහුවා. කපාරට උත්තර දෙනවා නාගසේන කියලා කෙනෙක් නැහැ. නාගසේන කෙනෙක් නැත්තම් මෙතෙන්ට ඔය වැඩම කරලා ඉන්නේ කවුද? මේ අනේ මහරජා කෙනෙක්. මිදිඳු මහරජුරු. මුස්ලිම් රජෙක්ලු. තර්ක කරන්න ඇවිල්ලා තියෙන්නේ කාත්මේක ගෝලයයි ගුරුන්නාන්සේ දෙන්නා වැඩම කරලා ඉන්නේ ඔය කවුද කියලා අහුවා. හොඳයි මහරජා. ඔබේ මේ කරත්තේ රෝද ගලවනවා, ගරාදි ගලවනවා, ඒ තියෙන ඔක්කොම ලී කෑලි කරත්තේ තියෙන ප්‍රේම ඔක්කොම ගලවනවා, ගලවල මෙහෙම කෑලි වලට තියන්න කියනවා. ඊට පස්සේ අහන ඔක්කෝ කරත්තේ ස්වාමිනාස කරත්ති කියලා එකක් නැහැ. කෑලි ටික ඇමුණුවාම තමයි කරත්ති වෙන්නේ. දැන් මේ කෑම් මේ කාර් එකක් ගලවනවා ඔක්කොම කෑලි 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 වලට. මෙදිරි අතුරුල තියෙනවා. කවුරු හරි යනකොට කියනවා දෙය තියෙන කාර් එකක් කියලා. අර පාත් සිකුණන තියෙන කඩයන් දැකලා ඒකට කියනවා අර තියෙන කාර් එකක් කියලා. මේ කෑලි සෙට් එක එකට සෙට් වුනහම තමයි සෙට් කරලා තියෙන තැනකදී කියන ආශාර ලස්සන කාර්යය. එතකොටයි කාර්යක වෙන්නේ. දෙන්නනේ මේක හරියට බෙදලා දුන්නට පස්සේ ඉස්රවල හරියට පස්සේ කාර්යක නැහැ. මම නැහැ. ඈ නමුත් මේක ඔක්කොම සෙට් කරගෙන ඉන්න තැනදී කාර්යක හැදෙනවා. කාර්යක තියෙනවා. මම තියෙනවා. ධර්මයේ මේක මේ ඇත්තන්ට ඉක්මනින් අවබෝධ කරගන්න ඒ උමනා වෙලා තියෙනවා. රස්සාව තියෙනවා, ගෙදර වැඩ තියෙනවා, ළමයින්ගේ වැඩ තියෙනවා, ගොඩාක් තියෙනවා. මගේ මේ මහත්තුරුත් මේ තරුණ මහත්තුරුත් අපේ අර්ජුන මහත්තයෝ මේ මට ඉක්මනින් කියනවා පොඩි පාට් එකක් දෙන්න කියනවා. මෙයාට ඉක්මනින් තේරුම් ගන්න පොඩි කියන්න පුළුවන් ද මොකද්ද ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්න තියෙන පාට් එක?
එහෙම එකක් දැන් ඉක්මනින් ඉතින් වෙන දෙයක් ඕනේ නැහැ. ඒක නිවරෝ ඉන්න. මේ ජීවිතේ ටිකට සම්පූර්ණයෙන්ම කියනවා නම් ඒක ඇති නැති එක මං කියන්නේ ඕල්ුනේදී දෙන්නේ නැත්නම් ඒ කියන්නේ එනකොට මේකට උත්තරේ දාන්නේ කියනවා නම් ඉතින් අයියන්ට දෙන්න කියනක ඉතින් මට ඒකෙත් තේරෙන්නේ නැහැ එහෙනම් අධිකය දෙන්නත් බැහැ ඉතින් තමන්ගේ තමන්ගේට කැප වෙන තරමයි ඊට පස්සේ ඒක ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක කාලයක් වුණා ඒක නිපාම වෙන්නේ නැහැ කොච්චර අපි භාවනාවත් ඇල්ලලා උඩම ගියා අර ඒ මොකක් හරි මම දැක ඒක කොහොම සම්බන්ධ වෙනවද කියලා ධර්මයට ඒකට දෙනා වුණා කියන්නේ කියලා. And naturally automatically එහෙම මේ ඒක කොයි මොහොතේ හරි වෙන්න පුළුවන් හැබැයි ඒ මොහොත කියන එක මේ හේතුව යම් වෙයි. අවිනීතව තකර වෙන පුළුවන් මේ භාවනා කරනකොට වෙනවා කියලා කියන්නත් බෑ. භාවනා කරනවා ඒ මොහොතේ ඒ මොහොත ඒ වෙලාවට ඒක වෙලාවට අපේ මයින්ඩ් එක එක පාට මේක මේ වෙනසක් වෙනවා ඒක තාන්න දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මොලේ එක්කම වෙනස් වෙනවා ෆිසිකලි. ඒ කියන්නේ මොලේ තියෙන මේවා මේ තමන්ගේ වෙනස් කරක් ගාලා යන එක නේ. ඒක මොකක් හරි ෆිසිකලිට චේන්ජ් එකක් වෙනවා. ඒක තමයි වඩනකොට ඒක කවද්ද වෙන්නේ කියන එක කියන්නේ.
ඔව් අපි මෙහෙම අහනකොට එක පාරට ඔන්න මෙතුමිය එක කොටසකට බෙදෙනවා. ආයතුමිය කියන්නේ හිත දිහා බලන් ඉන්න. එහෙම නැත්නම් හිත විලි අත්හරින්න. එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුව එක කොටසක් හදනවා. ආනන්ද හාමුදුරුව කියන්නේ හිත දේ නිකන් මුකුත් නැතුව ශූන්‍යව බලන් ඉන්න. ඒ වගේ පටු වෙන්න එපා. ඉක්මනින් පටු තීරණවලට කොටු කරන්න එපා මේ ගුරුවරු. උපදේශනය කරන සාඥාහන්සේලා තියෙනවා. ඉතින් මෙතුමිය ගැන අපේ සාඥාහන්සෙත් මතක් කරලා තිබුණා. මේ මමත් සාකච්ඡා කරා. මෙතුමිය හොඳයි. අවබෝධය හොඳයි. දේශනා කරන්න තව පැහැදිලි කරගන්න ආලෝකය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අවබෝධය කරා යන කෙනෙකුට මෙතුමියගෙන් උපදේශයක් ගන්න පුළුවන්. අවබෝධය සම්බන්ධයෙන්. ඉතින් මෙතුමිය උදව්ව කරන්න කරුණාවෙන් සුවිශේෂී ලක්ෂණයක් අහන ප්‍රශ්නය සහ බලාපොරොත්තු වෙන උත්තරේ ඔබ ළඟ දෙකම තියෙන්න පුළුවන්. එහෙත් මේ විශ්වයෙන් ගලා යන උත්තරේ මොකද්ද කියන එක සමහරලාට දේශනා කරන මමව තීරණය කළා නෑ.
ඒක
තමයි මගේ ඉතින් මට හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඒ කියන්නේ දෙකටම අහුවෙන්නේ නැති වචන. ඒ දෙකටම අදාළ නැති වචන. ඔබටත් හරි වැරදි දෙක ඉක්මවා යන්න, හරි වැරදි දෙකෙන් නිදහස් වෙන්න හැකියාව ලැබෙනවා. හරි වැරදි දෙකෙන් නිදහස් වුණොත් මොන වගේ මිනිස්සෙක් වෙයිද? වැරදිකාරයෙක් වෙයිද, හරිකාරයෙක් වෙයිද? එයා හරි වැරදිනේ පොලිසියෙන් අල්ලන්නේ නෑ. එයා හරි වැරදිනේ වැරදි කරන්නේ නෑ නේද? වැරදිත් නෑ, හරිත් නෑ. ඒක තමයි ලෝකේ තියෙන හොඳම නිවැරදි බව. ඒ කියන්නේ සම්මත නිවැරදි කරුවෙක් හෝ සම්මත වැරදි කරුවෙක් කියන ස්වභාවයට එහා සම්මතයේ ඉක්මවා මේ ලෝකයේ තියෙන ඒකට කියන්නේ ඕ ඒකේ තාම ඉහළ නිවැරදි බවක් එතන හට ගන්නවා. ඒක ලෝකෝත්තර සත්‍ය, සම්මුති සත්‍ය නෙමෙයි ලෝකෝත්තර සත්‍ය. දැන් ਉਹ වැරදි තැනින් අල්ලන්න එපා. හරිත් අතාරින්න වැරදිත් අතාරින්න කිව්වහම ගිහිල්ලා ඉවරලා පව් කරන්නෙත් නෑ, දන් දෙන්නෙත් නෑ. එහෙම අල්ලුවොත් එහෙම කොහොමද? සම්පූර්ණ ඉවරයිනේ. සම්පූර්ණ ඉවරයි. ඈ අම්මට තාත්තට සලකන්නෙත් නෑ, නොසලකන්නෙත් නෑ, යන්නෙත් නෑ, බලන්නේ ඉන්නෙත් නෑ. මේ වැරදි තැන් වලින් සම්මුති ක්‍රියාදාමයන් වලින් අල්ලන්න එපා. එතකොට හරි වැරදි දෙක කරන්නේ නැහැ කියන තැන මේ ක්‍රියාවක් නෙමේ ගන්න තියෙන්නේ. මේ ක්‍රියාවක් නෙමේ, එතන ක්‍රියාවක් නෙමේ තියෙන්නේ. එසා මේ ධර්මය Tamanට හානියක් වෙන විදියට කොයිම විදියකටවත් අල්ලන්න එපා. ඒ කියන්නේ ධර්මයේ සර්පය වගේ කිව්වා. වැරදි විදියට ඇල්ලුවොත් ඒ අල්ලගන්න ධර්මය හානි කරනවා. දැන් සමහර ආගමිකයන්ට ඒක වෙලා නැද්ද ලෝකේ? තමන්ගේ ධර්මයේ තදින් වැරදි විදියට අල්ලගෙන ලෝකට හානිදායක විදියට පැවැත්මක් හදාගන්නවා. ඒ පැවැත්ම නිසා රටවල් විනාශ වෙනවා, ඔවුන්ගේ ජීවිත විනාශ වෙනවා, ඔවුන්ගේ ජීවිත අපායට යනවා. ඔවුන් දන්නේ නැතුව දැඩි ලබ්ධිකයි. අපි හිතනවා නියම රියල් ආගමිකයෙක් කියලා. රියල් ආගමිකයෙක් කියන්නේ උම්මත්තකේ. තේරෙනවනේ? ආගමක් නැහැ කියන මිනිස්සු ළඟ. දැන් අපිට සමහර වෙලාවට හිතනවා මේ සුදු ජාතිකයෝ මේ ඒගොල්ලන්ට ආගමක් දහවන්නේ නැහැ, කාලා බීලා නිකන් වයසට යනවා කියලා. ඒත් මම ඒ අදහස වෙනස් කරගත්ත ඊයේ ගුවන් යානයේ ඉඳලා එද්දී. මෙහා පැත්තේ අවුරුදු 60ක 70ක විතර ලේඩි කෙනෙක් හිටියේ. එයා පොතක් කියවන. මම පොඩ්ඩක් ඒබිල බැලුවා. ලෝකේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ඉහළම දර්ශන වේද පිළිබඳව පොත් කියවන්නේ. අර ලබ්ධික නැහැ, බෙර ගහන්නේ නැහැ, ඈ කණ්ඩාර ගහන්නේ නැහැ, ඈ මුකුත් නැති වුණාට විෂන් එක හරිම ක්ලිය කියලා මට තේරුණා. මේ ඇයගේ මේ කියවන පොතපතත් එක්ක මේගොල්ලෝ ගොඩක් මෙතන දිනු කරගෙන තියෙනවා. බෙර සද්ද නැති වුණාට වටේට
ආව. ඒක
නේ ගොඩක් වැඩ කරන එක අපේ අයගේ ගොඩක් වෙනස් දියුණු කියන එක තේරෙනවා. ඒ කියන්නේ එනිකොට කෙනෙක්ව මොකුත් කියන්නේ නැහැ. ඒක කෙනෙක්ම යා සාහිරවත් කියන ගුණ ගන්න ගොඩක් දියුණු. හැමෝටමත් නෙමෙයි යම් පිරිසක් තාම එහෙම ඉන්න තරුණ පිරිසකුත් ඉන්නවා. ඒකේ අසමබරතාවල් ඇති වෙන්න පුළුවන් යම් තැනක. නමුත් එයත්තු කියවන පොත්පත් එක්ක පැහැදිලිවම එහෙල තත්ත්වයක ඉන්නවා කියන අදහස තියෙනවා. නිකම්ම නිකං කාල බේල වයසට යනවම නෙමෙයි. නමුත් මේක තේරුම් ගන්න නැතුව ඉතින් අර ධනමානයෙන්, බලමානයෙන්, නිලමානයෙන්, දීපල පිළිබඳව උද්දච්චකමින් වයසට යන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒකෙන් ස්ට්‍රෙස් එකක් හදාගෙන වයසට ගිහිල්ලා මුතු වෙලා මේ යන්නත් පුළුවන්. ඒක බෞද්ධ සමාජෙත් තියෙනවා, කොහෙත් තියෙනවා, කොතනත් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට දර්ශනයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ඒගොල්ලෝ රිලිජන් එකක් හැටියට නෙමෙයි, ආගමක් හැටියට නෙමෙයි. ඇත්තටම ආගමක් නැහැ. ආගමක් කියන තැනට අපි එන්න ඕනේ නැහැ. සත්‍ය තුල ආගමක් නැහැ. සත්‍යයට පිවිසෙන කෙනාට මේ හරි වැරදි නෑ. සත්‍යයට පිවිසුණු කෙනාට ප්‍රතිවිරෝධකයෙක් නෑ. සටන්කාමී කෙනෙක් නෑ. නේද? මේ එයාගේ දෝෂයක් හැටියට ඒක දකින්නවා මිස එයාට සටන්කාමී කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට අභියෝගයක් තිබ්බේ නැහනේ. දේවදත්තවත් අභියෝගයක් නෙමේ, අඟුලිමාල අභියෝගයක් නෙමේ, නාලාගිරි ඇතාවත් අභියෝගයක් නෙමේ. කාට කවුරුවත් අභියෝග නැහැ, ප්‍රතිවිරෝධකයක් නැහැ. සැබෑ තත්ත්වයට පත් වුණාට පස්සේ එයාට සතුරු නැහැ. ඒ පුජ්‍යල දෝෂ තියෙන ඒ අයගේ දකින්න මිස එයාට සතුරෙක් නැහැ. යමවාගත්ත සංකල්පය තුල තමයි ඒ දෝෂේ හටගන්නේ. මේස සතුටෙක් නැති ජීවිතයක් හදාගන්න. මට මතකයි එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මම යම් දේශනාවකට ආරාධනා කරා ලංකාවේ. හොඳ ජනප්‍රිය නමක් කියන්නේ. ආරාධනා කරාම උන්වහන්සේ කිව්වානේ සමාවෙන්න තරහ වෙන්න එපා. මට මේ දවස්වලට නැහැ දැන් ඊළඟ අවුරුදු කීපෙටත් කාලසටහන හදලා තියෙන්නේ, වෙලාවක් නම් නැහැ කිව්වා. තරහ වෙන්න එපා කිව්වා. තරහ වෙන්න එපයි කිව්වා මම උන්වහන්සේට හොඳ වචනයක් මගේ එවලම පිට වුණා ටක් ගාලා. මං කෝ සායනහසට මට හතුරුත් නැහැ. මට මිතුරුත් නැහැ. මට මමත් නැහැ කියලා. හවුදරු පඩිපෙළේ නැගෙමින් හිටියේ උඩට. පඩිපෙළේ මග නතර වුණා. නතර වෙලා මං කියව එක දිහා බලාගෙන හිටියා. මොකද්ද කිව්වේ? හැමෝම ඔකේ සමහර අය නතර කරනවා. මට හතුරු නෑ කියලා නතර කරනවා. එහෙම නැත්නම් මිතුරු නෑ කියලා නතර කරනවා. එහෙම නැත්නම් මට හතුරුත් නෑ මිතුරුත් නෑ කියලා නතර කරනවා. මම වචන තුනකට යනවා. හතුරුත් නෑ මිතුරුත් නෑ මට මමත් නෑ කියලා. බලන්න කොනෝනේ කොච්චර රසවත්ද කියලා වචන තුන එකතු වුණාම එකක් ගත්තොත් ඒක නිරසයි. තුනම ගත්තහම
නැත්තම් මේ
මාව මෙයන් කරන්නේ කියලා මේ පිටු විදිහට නැත්නම්
තමයි එතන ඒ විදිහට
පිළිගන්නේ. ඔව් ඒක අනිත් එක උන්වහන්සේට පැහැදිලි කරන්න ලොකු දහමක් පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙන් උන්වහන්සේ යම් අවදීකුත් සිද්ධ වුණා. ඒකෙන් මොකද මේ කියු කතාව කියලා කවුරු කතා කරන්නේ නැති කතාවක්, වචන තුනක කතාවක්. එතෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපිට මේ මිත්‍රකම්, අපිට මේ තරහ අය නැහැ. ඇයි මට මිත්‍රෝ නැත්තේ, මට හතුරු නැත්තේ? මට මම නැහැ කියලා මං අඳුනගෙන ඉවරයි. මෙතන මමෙක් නැහැ කියලා අඳුනගෙන ඉවරයි. මමෙක් නැති තැන හතුරු නැහැ, මිතුරු නැහැ. මමෙක් සිටියෝ හතුරු ඉන්නෝ, මිතුරු ඉන්නෝ. හතුරු මිතුරු ඉන්න තැන ප්‍රශ්න තියෙනවා, පිළිතුරු තියෙනවා, ගැටලු තියෙනවා, මහා ගොඩක. ඉතින් මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා මෙතන මේ උදාහරණය. ඔබේ ලෝකේ නේ ඉන්නේ නේද? ඔබ වගේම රස්සාවක් කරන කෙනෙක් එතුමි තියෙනවා. ඒ නිසා පිටි මොනවා හරි බල්ල පාටි එක දිහරි අල්ලගෙන ඔන්න පාටි වලට යන්නේ නැහැ ගෝරණ අල්ලගත්තා කියලා ඒව කරද්දීපා පාටිකට යන්න පුළුවන්, මගුල් ගෙදරකට යන්න පුළුවන්, විනෝද වෙන මේ ඔය පොඩි ළමයි හරි විනෝද වෙන මේ ගාඩන් එකට යන්න පුළුවන් දැන් තියෙනවා. මේක තේරුම් ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. පීඩන්න පුළුවන්, නටන්න පුළුවන්, කන්න පුළුවන්, ජිම් එකට යනවා නම් ජිම් එකට යන්න පුළුවන්, කරණම් ගහනවා නම් කරණම් ගහන්න පුළුවන්, ඔළුවෙන් හිටගෙන ඉන්නවා නම් ඔළුවෙන් හිටගෙන ඉන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක්
නැහැ.
දැන් අද කිව්වොත් මාර්ගඵලලාභී ත්‍ත්වය ලැබලා මේ රූපරාජිනිය තරඟයට ඉදිරිපත් වෙන කෙනෙක් දැක්කොත් එහෙම අපි කියන්නේ අනිවාර්යෙන් මොන රූපරාජිනිය, මෙයාට මොන මාර්ගඵලද? අර රූපරාජිනිය තරඟේ අවුරුදු කුමාරිකේ තරඟයට ගිහිල්ලා. නමුත් එදා විසාකාව නේද? එය තාම රූපස්සිරියෙන් යුක්ත මේ ඒක වසරක රූපරාජිනියක්. ඒ වගේ කීප දෙනෙක් ඉන්න මල්ලිකා දේවිය, ඒ වගේ අය ඉන්නවා ඉහළම තත්ත්වයකට. ඒ වගේම අය ඉතාම ලස්සන ආභරණ වලින් සැරසිලා යන්නේ මහලතා පළඳනාව කියන ඇට දායාදේ ලැබුණ තේ ඒ පෞල් පසුබිමින් ලැබිච්ච ඒවා දරාගෙන යන්නේ. ඒක ඇඳහම හරි ලස්සනයිලු, බබලනවලු, තරු වගේ තරුවක් වගේ බබලනවලු. කියන්නේ පොඩි පොඩි නිකම්ම නෙමෙයි, මැණික් ගල්ලලා ඒව හදලා තියෙනවා. එතකොට එච්චර දෙයක් දරාගෙන ඉන්න දෙයක් කියන්නේ කොහොම යාට මාර්ගඵල? මේ දර්ශනය, මේ ඥානය, මේ ගුණය දරුවන් 20ක් ලබනකොට මේ ගෑනිට තියෙන අමාරුවක් කියලා හිතයි, නැත්තම් තියෙන තෘෂ්ණාව කියලා හිතයි. නෑ, දරුවන් 20ක් හදනවා. එතකොට දරුවන් හොදා ඉන්න ඕනද නිවන් දකින්න? ඒ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. පුළුවන් නම් අන්න අභියෝගයක් කළ විසාකාවට 20ක් හදන්න.
එතන
දැන් මේ පොතේ ගියලා ඒක හොයලා පොත් ගන්න ඕනේ මොකද දැනට මේ අතේ කියන එක දැනගන්න ඕනේ. වරදකට බෙරෙන්නේ නැති වෙන්නේ හැබැයි ආ අපිට ලෑන් කියන එක එකක් අපි ළඟ කලමනාකරණය කියන එක තියෙනවා, ඉතිරිය කියන එක තියෙනවා, අර පරිස්සම කියන එක තියෙනවා. ඒක ලෝභකම නෙමෙයි. ලෝභකමයි අර පරිස්සම කියන්නේ දෙකක්. දැන් එදා ඒවකටත් තිබුණා ආරාම, පන්සල්, රහතන් වහන්සේලා හිටපු ස්ථාන තමයි ගොඩක් ලස්සනට පිරිසිදුවට තිබිලා තියෙන. බුදුහාමුදුරු වැඩ හිටපු කුටිය සුවඳවත් කුටියක්. ඒ කියන්නේ අර එයා ප්‍රශ්න ගහගහන්නේ අපි මේ සුවඳවත් වෙන්නේ බුදුහාමුදුරන්ට එහෙම ඕනේ නැහැ. පැය 24ෙම සුවඳ හමනවා අර හඳුන් දැව නිසා. හෑ, සඳුන් වලින් සඳුන් ලීය උඩට වල සඳුන් ලීය මේ පොළොවට දාලා කොහොමද ආසනේ හැමදේම සුවඳ හමනවා. ඒ සඳුන් සුවඳ කුටිය කියලා කියන්නේ කවුරුත් ආසයි එතෙන්ට කුටියට ගියාම සුවඳයි. ඉතින් ඔබටත් පුළුවන් නම් ටිකක් සල්ලි වැඩිපුර අදා ගන්න ඉස්පස්සෙන්. ඉතින් ඒ දවස්වල ඒ නිසා බුදුහාමුදුරුවෝ කෙරෙහි වෙන වෙන තීර්ථකෝ හරි බුදු විදියට දැක්කේ. ඉතින් ඒ ධර්මය වෙනස් කළා කොයිබහරි තැනකදී අපි ඍණාත්මක වුණා. ඍණාත්මක වුණාට පස්සේ කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, අඳින්නෙත් නැහැ, දියුණු වෙන්නෙත් නැහැ, දියුණු වෙන කෙනාට දියුණු වෙන්න දෙන්නෙත් නැහැ. මහා ප්‍රශ්න කොටකට ආවනේ. වැරදි කෝටි අකුළු වේදා ගන්නෝ හැමතිස්සෙම වැරදි වැරදි කියලා දකින්න හැමතිස්සෙම මූණ හරීම මේ ගුරුසු වෙලා රප් වෙලා නිකන් මේ හරි හරි නිකන් ද්වේෂයෙන් ජීවත් වෙනවා වගේ ප්‍රසන්න බවක් දැනෙන්නේ නැති මට්ටමක් ඇති වෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න මූණු ටිකක් හොඳයි වගේ ප්‍රසන්න වගේ මොකද සුද්දන්ගේ පුරුද්ද ඇවිල්ලාද කොහෙද? මේ ලංකාවෙත් ඉන්නවා අවබෝධයට පත් ප්‍රසන්න පිරිසක් ඉන්නවා, නැත්නම් අනිත් කට්ටිය ඔක්කොම ඉන්නේ සෑඩ් මූඩ් දාගෙන තමයි. ඉතින් හරි හරි ප්‍රශ්නයක් ඒක. ආගමික ભેදේ නිතරම දකින්න ඕන මුස්ලිම් වෙන්න කතෝලික මේක හරියට තියෙනවනේ ලංකාවේ. ආගමික ભેදිය අපේ දිහා බැලුවහම බලන්නේ බොදු බලසේනාවේ ලුක් එකෙන්. අපි දිවන්නේ හරි බය. අපි හර පැත්තෙන් බැලුවා මුස්ලිම් කෙනෙක් දැක්කාම IS පැත්තෙන් බලන්නේ. ඈ අර පැත්තෙන් බැලුවාම ආගමික කරන්නේ හරි මේ පැත්තෙන් බලන හරි ප්‍රශ්න. එකිනෙකා කෙරෙහි සුවදැසින් මිත්‍රයසින් බලන්න බැරි වෙලා තියෙනවා මේ මේ පටලැවිලි නිසා. බලනකොට එක්කෙනෙක්ගේවත් ළඟ සත්‍ය නැහැ. සීළු දෙනා ළඟ. බෞද්ධ වේවානෙත් මේ අපි මේ මිනිස්සු මිනිස්සු හැටියට ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ඇත්ත තේරුම් ගන්න ඕන මේ ශාස්ත්‍රවරු ඉහළ දෙයක් තේරුම් අරගෙන මේක කියන්නේ නැති අපි ඊට මෙහාට ඇවිල්ලා මේක පන්ති වේද හදාගෙන දෙනවා. ඒ කියන්නේ අපිට දුන්නු කේක් ගෙඩිය අපි පොර කනවා එක කන්න. පොර කන තැන එක්කෙනෙකුටවත් කේක් ගෙඩියක් නැහැ. නිකන් පොර කෑම විතරයි. බල්ලොත් එහෙමනේ නේද? කෑම වෙලක් හොඳනල්ලා දුන්නහම මම දන්නේ ඕස්ට්‍රේලියා බල්ලෝ එහෙමද කියලා, ලංකාවේ බල්ලෝ නම් එහෙම. උන් පොර කන ඉස්සෙල්ලම. පස්සේ තමයි කෑම ගන්නෙ. ඈ? ඔව් ඒක තමයි. ඔව් ඒක තමයි. ඒ මොනවා හරි හේතුවකින් තියෙන. ඒ වගේ අපි මිනිස්සුත් මේ ලස්සන ධර්මයක් තියෙනවා මේක මතු කරගන්න නැතුව පොර කනවා. පොරකන් නැතුව මේ ධර්මය අනුභව කරගන්න ඕන. එහෙම නැත්නම් ජීවිතයට එකතු කරගන්න ඕන ලස්සන වෙන්න. දැන් මෙතනත් ඉන්නවා අපේ යම් මහතුරු ඉන්නවා. එහෙම ආගමික පැති වලින් වෙනස් වෙනස් අය ඉන්නවා. අපේ පවුල් වලටත් එහෙම සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. බුද්ධිය ඇති තැන, ඥානෙ ඇති තැන ප්‍රශ්න නැහැ. ඥානෙ නැති තැන තමයි මේ වෛරයට, ක්‍රෝධයට, පළිගැනීමට, ඊර්ෂ්‍යාවට සිත් පහළ වෙන්නේ. හරි. ධර්මය අවබෝධ වෙන කෙනාට සිත නැහැ සිතිවිලි තියෙනවා. සිත නැහැ සිතිවිලි තියෙනවා. ඒ කියන්නේ කාර් එක පේනෝ කාර් එකේ අයිති නැහැ. ඒක
සිතිවිලි
නැහැ වෙනම දෙයක් කියන්නේ ඒක කොහෙන්ද එන්නේ? නෑ. ඔව් ඔව් ඒක හරියට දැන් ඒක හරියට සිතිවිලි අපි දෙනවා ටයිමර් එකක් හැටියට. උදේ නැගිටවන අපි බෙල් එකක් තියෙන්නේ. ඒ වගේ දැන් මම ටයිමර් එකක් දීලා තියෙනවා මේ වෙලාවට අපි 11ට මේක නතර කරන්න ඕන. ඒක ඔළුවට හම්දුරුන්ගෙන් මම හරියට අහනවා ටයිමර් එක කීයටද කියලා මම ඔළුවට දෙනවා. දුන්නම ඔරලෝසු පුත් තියා ගන්නවා. නැත්තම් එයා අවදි වෙලා කියනවා හරි දැන් ඉවරයි දැන් ඉවරයි දැන් නතර කරන්න ඕන දැන් කියලා. මම මේ ටයිමර් එකට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ ඇලීමක් බැඳීමක් උපාදාන නැහැ මොකවත් නැහැ. චේතනා කර්මය නැත්තේ සිත නැත්තේ සිතිවිලි යන දැන් මෙහෙම වාඩිලා ඉන්න නොයෙකුත් දේවල් මතක් වෙනවා. මතක් වුණාට මගේ නොවන කාර්යයන්නේ ඔක්කොම පාරේ. මගේ නොවන කාර්යයන්ව නම් මං අත දාලා නතර කරන්නේ නැහනේ. මට අදාළ වාහන නෙවෙයි නම් පාරේ යන්නේ මං ඒක දිහා නිදහසේ බලන් ඉන්නවා මිසක් මගේ පාඩුවේ මට ඒව ලස්සන කාරණාවක් හොඳ කාරණාවක් වටින ඒවා වුණත් නොවටිනා වුණත් මට වැඩක් නැහැ. ඉතින් මගේ සිතුවිලි අතර මම මේක චේතනාව කියන එක කනෙක් කරන්නේ නැති නිසා සම්බන්ධ කරන්නේ නැති නිසා මට ඒකේ වේදනාවක් නැහැ. ඔහොම ගිහිල්ලා ඒක කාර් එකක් තරස් ගාව ඇක්සිඩන්ට් එකක්. ආ හැපුණා නේද? අපගත්ත නේද? එච්චරයි. මගේ වාහන නෙවෙයිනේ. හැබැයි මගේ වාහනේ පාරේ ගියාන. අයියෝ මේ උදාහරණය. ඒ වගේ තමයි මේ සිතුවිලි අතර මොන දේ ආවත් මේ දොරටුවෙන් ආව මෙහින් ගියා මෙහින් ආව මෙහින්. ඒ මොකද ඒ චේතනා හේතුව බැඳෙන්නේ නැහැ. මොකද හේතුව චේතෝ විමුක්තියෙන් ඉන්නේ. චේතනාවක් අල්ල ගන්න ඕනේ. ආ මේ කෝණය, මේ දෘෂ්ටිය, මේ ක්‍රමය, මේ ආගම, මේ පූජ්‍යලත්වය, මේ භාවනාව මෙහිමයි භාවනා කරන්න ඕන, මෙතනයි වෙන්න ඕන, මම මෙහිමයි වෙන්න ඕන. අර මෙතුමේ කියනවා වගේ මට නිවන් දකින්න උවමනාවක් තිබුණ නැහැ කියලා. ඇත්තෙම මම තරුණ ජීවිතයේදී අවුරුදු 20 අවුරුදු 15 16 ඉඳලා ධර්මයට යොමු වෙන්නේ. අවුරුදු 22 දී ධර්ම අවබෝධය ලබන්නේ. මටත් තරුණයේ කැරියර නිවන් දකින්න ඕනේ. ඒව තිබුණේ නැහැ. මට ඕන මගේ තියෙන මේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න මිසක් මානසික පීඩණයෙන් වළකින්න මිසක් මේ කියන්නේ 아무තු ප්‍රශ්නයක් වෙලා පීඩන තියෙන්න ඕනේ නැහැ. කෙනෙකුට අවබෝධය ඇති වෙනකොට තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා විසඳුන්නේ නැති කියලා. ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා මිස නිවන් දකින්න ඕනේ කියලා ප්‍රශ්නයක් ඇත්තටම තිබෙන්නේ ලබනාත්මි නූපදී ඉන්න ඕනේ කියලා ප්‍රශ්නයක් එහෙම තිබ්බේ නැහැ. මේ ඉන්න தත්ත්වෙත් එක්ක බලනකොට මන්නම් නූපදී ඉන්නවට වැඩි ආසයි හැමදාම උපදිනවා නේද? අන්න බලන්න ඒකට සාක්ෂිකාරයෙකුත්
ඉන්නවා.
මේ විදිහට නම් අර ඉස්සල් හිටිය විදිහට නම් මේ ලබනාත්මි නෙවෙයි මේ ආත්මෙ ජීවත් වෙන්න අමාරු தත්ත්වෙට හිටියේ. ඒ කියන්නේ එල්ලෙන්න වෙලක් හොයාගන්න බැරුව හිටියේ. ඒ තරම් මේක මානසික ඔළුවට හරියට ප්‍රශ්නයක්. මෙතෙන්ට ආවද පස්සේ තියනවා. ඒ කියන්නේ ඉතින් අපිට සාමිනාසලා කෙනෙක් හිතන්න පුළුවන් මේ ඔළුවට ප්‍රශ්න මේ ආහාර පාන අඳුම් පැළඳුම් යාන වාහන මේව නැතුව කියලා. නේද සාමිනාසලා හැටියට අපි ඉතාලම ඉහළ තැන්වල මහාන වෙච්ච නිසා අපිට ඒ හැම පහසුකමක්ම තිබුණා. තිබුණට අපි ධර්මයේ හොයන මොකද අපේ ජීවිතේ අපි නෝනත් එක්ක සංසාරයේත් එක්ක අපි තේරුම් අරගෙන තියෙනවා මේ යකඩ ගොඩවල් වලින් මැටි ගොඩවල් වලින් මහ පොළොවේ මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ කියලා නේද? ඒ වගේම අපි ඒක තරුණ කාලෙම තේරුම් ගත්තා මේ ප්‍රශ්නේ ගෑනු ළමයෙකුට විසඳන්නත් බෑ කියලා. නැත්තම් ඔය සමහර මහත්තුරු මේක දුන්නනේ තමන්ගේ වයිෆ්ට සනසන්නවා නලවන්නවා කියලා දුන්නා. බලනකොට නැලෙද්දෙක් කෙනෙක්වත් දෙන්නම දුකේ. ඉතින් අපි ඔබ තේරුම් ගත්ත තරුණ කාලේ මේක මේ වෙන කෙනෙකුට විසඳන්න බෑ. මේක බුදු කෙනෙක්ගෙන් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් නේද? පස්සේ බලනකොට ගෙදර එක්කෙනෙක්ව සැනසෙන්නේ නැහැ, වැළපෙනවා දෙන්නම. දෙන්නම හිතලා තියෙනවා මෙයාගේ ළඟ සතුට ඇති කියලා. නෝනා හිතනවා මහත්ය ළඟ සන්තෝෂය ඇති, යාමාව සතුටෙන් තියෙන කියලා. මහත්යෙන් හිතන නෝන ළඟ සන්තෝෂය ඇති, මාව නෝනව සන්තෝෂෙත් තියෙනවා. පස්සේ බලනකොට දෙන්නම සැනසීම අපේක්ෂා කරපු දෙන්නෙක් නිසා සැනසීම තියෙන දෙන්නේ නෙවෙයි. නෑ, එතන සැනසීම හොයනවා කියන්නේ නිවන හොයනවා. නිවන ලබනවා කියන්නේ සැනසීම ලබනවා. සැනසීම ලබනවා කියන්නේ නිවන ලබනවා. දැන් නිවන කියන අපි විවාහරකයට නම් ජනප්‍රිය අර්ථයෙන් ගත්තොත් ඒගොල්ලෝ හිතන ලබනාත්ම උපදින්නේ නැතුව ඉන්නේ. එහෙම ප්‍රශ්නයක් තිබ්බි නැහැ. මෙතන ගැටලුව ලිහා ගැනීම තුළ නිවනට පත් වෙනවා. ඊළඟට ඕක තව ගැඹුරින් විග්‍රහ කරන්න ගියොත් වෙනතුන්ට අපේ ජනප්‍රිය තියෙන මතවාදත් එක්ක විරුද්ධ දේවල් මතු කරලා පෙන්වන්න පුළුවන්. එහෙම දේවල් කියුවාම අරුම පුදුම වෙනවා. දැන් එක අවස්ථාවකදී කොසල් මහරජතුමා අහනවා මේ පළවන්න රහත් ත්‍රණියගෙන් බුදුරජාණන් වහන්සේ මරණයෙන් පසු උපදීද නූපදීද, එහෙම නැත්නම් පිරිනම් පෑම පසු උපදීද නූපදීද කියලා. මොකද දෙන උත්තරේ? බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැත. දැන් නිකන් ඔළුව සම්පූර්ණ ඩවුන් නේ. අපි හිතන් හිටියේ වැඩි බ්ලොස් කියලානේ, ඉවරයි, ආය උපදින්නේ නැහැ කියලානේ. දැන් මේ බණ අමුතු බණක් නේ. ඒ නිසා එක ගන්න එපා, එකම තියෙන්න අරින්න. ඒ වගේ එක පාරට දේවල් මේ හිතා ගන්න බැරි වෙ ඉන්න தත්ත්වයේ අනුව. නමුත් මේක ඊට වඩා විශිෂ්ට ධර්මයක්. අපි ගැඹුරින් ධර්මයේ හදාරද්දී තමයි මේව මතුවෙන්නේ. නැත්තම් අපි හරියට මතු පිට තමයි ගොඩාක් දේවල් තියෙන. ඒ කියන්නේ උපදිනවා කියලක් නැහැ, නූපදිනවා කියලක් නැහැ.
මේ මොහොතේ ඉන්නකොට ඔය ප්‍රශ්න එකක්වත්
එන්නේ
නැහැ නේද? අපි ඒක හදා හදා
එවිට ඒක තව කාරණයක් එකකදී පැහැදිලි කළා. අනන්ත දේ අනන්ත ලෙස තේරුම් ගන්නවා මිස ඒකාන්තයෙන් තේරුම් ගන්න හොඳ නැහැ. ඉතින් යම් යම් අවස්ථාවන් වල තියෙනවා භවය අවසන් කළා මෙතනින් පස්සේ මුකුත් නැහැ කියන අදහස. ඒක ඒක ජීවත්ව සිටියදීම තමයි ඒක ලැබෙන්නේ එතන. ඒ කියන්නේ අවසන් වීම තියෙන්නේ ජීවත්ව සිටියදීම. කැලස් පරිනිර්වාණය කියන එක තියෙන්නේ. කැලස් පරිනිර්වාණය කියන එක තියෙනවා. ජීවත්ව සිටියදීම තියෙන්නේ. එච්චර කරුණ වලට යන්න ඕනද නැහැ. අපි කොහොම හරි මේ ධර්මය කොහොම හරි අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. වරක් නෙමෙයි දහස් වරක්. ලක්ෂ වාරයක් මහන්සි වෙන්න ඕන. කෙටි මාර්ගයක් අහනෝ කෙටි මාර්ගයේ කොහොමද ලබන්නේ කියන ප්‍රශ්නට උත්තරයක් හම්ුණානේ. කෙටි මාර්ග කොහොමද ලබන්නේ කියලා. ඒ වගේම ලෝකෙ ඉක්මනින් ඉල්ලනවා මේ රාමුව. අපිට කියන්න ඕක තේරෙන විදියට. රාමුව දෙන්න හොඳට පට පාරක් කියන එක පාරට කියලා. දැන් ගණිතයේ විෂය තියෙනවනේ. ගණිත විෂය කියන්නේ හරි පුළුල් විෂයක්නේ. එක්කෙනෙක් කියනවා සියලුම ගණන් හදාගන්නට පුළුවන් එක ගණක් කියන්න. එහෙම කියන්න බෑනේ. ලෝකේ තියෙන ඔක්කොම ගණන් ක්‍රම වේද සමීකරණ හදාගන්න මට එක ගණක් එක තියරි එකක් සිස්ටම් එකක් කියන්නේ. එහෙම එකක් දෙන්න බෑ. නමුත් අපේ ඇයට පොඩි පොඩි භාවනා ක්‍රම වලින් පුරුදු වෙලා තියෙනවා 1 2 3 කියන left right කියන turn turn කියන ඔහොම උගන්වලා තියෙන චුට්ටක්. නේද? ඒක නිසා මේකත් ඒ ක්‍රමයට ඉල්ලනවා. ඉතින් අපිටත් දෙන්න පුළුවන් ඉතින් ඕනනම් සරලම ක්‍රමයක් නේද 1 2 3 4 කියකේ ඉන්නේ ගණන් කර කර. ඉතින් එහෙම තිබ්බහම හැමදාම ඔබ එතන පරණ වෙයි වයසට යයි අලුත් තත්ත්වයක් නැති වෙයි. අපි නුවණත් එක්ක වැඩෙද්දී මේ ශක්තියත් එක්ක වැඩෙද්දී තියෙනවා. මේ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක්ගේ මේ හිස් වචන ටිකක් හරි කතා කරද්දී අහගෙන ඉන්න තමන්ගේ අධ්‍යාත්මය මේ වෙනසකට භාජනය වෙනවා. එහෙනම් බණක් කියන්න ඕනේ. බණක් කියන්න තේරෙන්නේ නිකම්ම නිකම් වචන ටිකක් හරි අහගෙන හිටියත් ඒ ධර්ම අවබෝධය තුලින් උපදින ඒ වචන නිසා එකලාගෙන එන වචන නිසා හැම දෙයකින්ම අපේ ජීවිත නිවනවා. බුදුරජාණන් වහන්සේ නපුරු වචන කතා කරනවාද කියලා එක අවස්ථාවක මේ අර මිලිඳු රජු වහන්සේ නාගසේන මහරහතන් වහන්සේගෙන් බුදුහාමුදුරු නපුරු වචන නේද කතා කරලා තියෙනවා කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් නාගසේන හැමදෙයක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ නපුරු වචන කතා කරලා නැහැ කියලා. නාගසේන හැමදෙයක් තතරින් මිලිඳු රජු තතරින් නැහැ අල්ලගෙන කියනවා තුච්ච පොටිල හිස් පුරුෂයා නේද? ඈ මෝග පුරුෂයා ඈ අර මේ කෑ ගහනයිට කෙවුලු කියලා මේ මාළුකාරයෝ කියලා බනිනවා. එහෙම තියෙනවා. ඒ වගේම දේවදත්ත අනිවාර්යෙන් අපාය යනවා කියලා කියන ජීවත් වෙලා ඉඩයගේ එකෙන් හිත රිදෙනවා කියලා කිව්වා. නාගසේන හැමදෙර හරි ෂෝක් උත්තරයක් දෙනවා. මහරජා ගිනි අඟුරක් හිමාල පර්වතයේ මේ පැත්තෙන් ඇතුල් වෙලා එහා පැත්තෙන් පිට වුණා. ඒ ගිනි අඟුර එහා පැත්තෙන් පිට වෙන්නේ මොන වගේද කියලා ඇහුවා. හිමාල පර්වතය කියන්නේ තනිකර අයිස්කන්ධනේ. දන්නවනේ ඉන්දියාවේ. මේ පැත්තෙන් ඇතුල් වෙලා හිමාල පර්වතයට ගිනි අඟුරක් එහා පැත්තෙන් පිට වුණොත් මොන වගේද පිට වෙන්නේ කියලා ඇහුවා. ගාන අයිස් කැටයක් ඇරෙද ස්වාමීනි එක එහා පැත්තෙන් පිට වෙයි කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිසිල් හදවත හරහා මොන තරම් සමාජ සම්මත නපුරු ගිනි බෝලයක් වගේ වචනයක් වුණත් ඒ හදවත හරහා එනකොට ඒක නිවිලා ඉන්නේ කියලා. තේමනේ අපිටත් ඒක තේරෙනවා. දැන් අම්මල තාත්තලා හරි හයියෙන් බයිනෝ දරුවන්ට ඒ බැන්නට ඒ වචන කොච්චර නපුරු රුදුරු වචන වුණාට මෞසෙනහස පියසෙනහස කියන ඒ හදවත හරහා එන ඒ වචන තුල තියෙන්නේ ආදරය සෙනෙහස නෙවුණු බව. හැබැයි සමාජයේ ඉන්නවා හයි ගුඩ් මෝර්නින් කියන කට්ටිය. අර අම්මා තාත්තා බනින තරම්වත් ඒක මිහිරි නෑ. ඒක රසවත් නෑ. දැන් අපේ අම්මා හැම වෙලේ කාලේ කියනවා මේ වැවේ හැම අපි නාන්න යනකොට අපි අහන්නෙම නෑ හොරෙන් කොහොම හරි කොල්ල සෙට් එකත් එක්ක වැවට බනින්න යනවා නාන්න. ඇත්ත මේක කිඹුල්ලෝ ඉන්නවා. කිඹුල්ලෝ ඉඳලා හිටලා එක්කෙනෙක් බිලි ගන්නවා අවුරුද්දකට විතර. ඉතින් බේරෙන්නම බැරි තැන අපි දුවන තැන් වලදී කියනවා තෝ කාපිය කිඹුලා කියලා. දැන් අදහස් කරන්නේ මොකද්ද? දැන් බලාගෙන හිටපු කෙනෙක් සුදු කෙනෙක් හරි පරිවර්තනය කළා හරි දැනගත්තොත් එහෙනම් මේ බලන්න මේ රටේ අම්මලා හරි සාකයි දරුවට කියනවා කාපිය කිඹුල කියලා. ඒක තුල තියෙන වෙන දෙයක් නේ? වෙන දෙයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අවසානයේ අපි තවත් ඒකෙන් වළක්වීම සඳහා කරන උත්සාහයක් මිසක් එතෙන්ද පෙළඹවීමක් නෙමෙයි. අන්න ඒ වගේ මේ හුදු වචනය තුල නෙමෙයි මේ රසය තියෙන්නේ. ඒ වචනය තුල තියෙන මිහිරක්. දැන් අපේ රටේ සිටියා බොහොම ජනප්‍රිය හාමුදුරුවෝ නම කාරිස්පත්ති ආරියවංශ අලංකාර හාමුදුරුවෝ. දන්නවන්නේ නේද? කොළඹදීදී මම උන්වහන්සේ ළඟ අවුරුදු දෙකක් විතර ඉන්න. ගොඩක් අය කියන්නේ සර හාමුදුරු කෙනෙක් කියලා. මම ඉතින් අවුරුදු දෙකක් ඉඳලා මම කියන සර නැහැ. හැබැයි ඕන දෙයක් කියන්නේ ඇඟිල්ල දික් කළා කියන්නේ. කෙලින්ම කියනවා. කියන්න ඕන දේ. නමුත් ඒ හදවත් ඇතුළත තිබුණු සිසිලස මට ස්පර්ශ වුණු නිසා මම වචන ගත්තේ නැති නිසා මම ඒ වචනවල ඒ නපුරුකම ඇතුලේ තියෙන ආදරය කරුණාව පිය සෙනෙහස අඳුනගත්තා. ඉතින් මගේ ස්ථානයක ධර්මශාලාවක් වින් වෙලා තියෙන හරිස්පත්ති ආරියවංශ අලංකාර භාවනා මන්දිරය කියලා. ඒක නම් කරෙත් ඒකයි. මොකද හේතුව මට මේ පැවිදි ජීවිතයේදී හම් වුණු හොඳම මේ පීතෘන් වහන්සේ නම හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. ගිහි ජීවිතේ පැවිදි ජීවිතේ 21 කතාවක් මහාන වෙලා 21 කතාවක් සිවුරු වෙරලා ඒක පන්සල විතර නෙවෙයි ගොඩාක් රටවල් වල සංචාරය කරපු සන්නාසේ නම ගොඩාක් රටවල් වලදී බුද්ධ ගයාවම තමයි වැඩිපුර ප්‍රමාණයක් මහාන වෙලා තියෙන්නේ. ඉතින් ඒ විශාල අත්දැකීම් එක අපිට දෙන ඒ උපදේශය ඒ අවවාදයේ අනුශාසනයේ හරි ප්‍රබලව තිබුණා. තුන්වන්සලා ඒ වගේ අර සමහර අය ගන්නේ අර වචනය. සමහර අයට පුළුවන්කම තියෙනවා ඒ වචනේ ඇතුළත තියෙන ධර්මය ගන්න. තේරෙනවානේ දරුවන්ටත් මම මේක ගොඩාක් තැන්වලදී කියනවා පුතේ ඒ වචනවල තියෙන සාරය ඔයගොල්ලෝ බලන්න හොයලා එතකොට ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා බණින බැනුම ඇතුලේ මොනතරම් මේ දහමක් තියනවාද කියන කාරණේ. ඒ වගේ මේ වචන ඇතුලේ තු වචන ගන්න එපා. මේ වචන ඇතුළත තියෙන ධර්මය ගන්න. තුමේ කියපු එක 100% හරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක. අනර්ථ පද ගාථා 1000ක් ඉගෙන ගන්නවට වඩා ඒ කියන්නේ අර්ථ තියෙනවා ඒකේ. ඒ අර්ථ හරියට අවබෝධ කරගන්න නැතුව ඒකේ අර්ථය තේරුම් ගන්නෙත් නැහැ ඊළඟ ගාථාව. ඒකේ අර්ථය තේරුම් ගන්නෙත් නැහැ ඊළඟ සූත්‍රය. ඒවයි අර්ථ තියෙනවා. හන්නේ පරදව ගන්න එපා. අර්ථය තේරුම් ගන්න නැතුව ගාථා 1000ක් කොයි විදිහට ඉගෙනගෙන යනවට වැඩිය එක ගාථාවක් අරගෙන ඒකේ අර්ථය මතු කරගන්න. දැන් අපේ මෙතනදී කියපු කතාවේ තියෙන තේරුම ඒක අර්ථය මතු කරගන්න. ඒක මතු කරගන්න තැන අපේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියනවා කියන එක ඒක ලේසි කියන එක ඒක හොඳයි කියන එක තමයි ඒක දැනකින් ඒ මතු කරගන්න මේ ධර්මයේ තුල මුළු ත්‍රිපිටකයම දකින්න පුළුවන්. මුළු අභිධර්මයේම දකින්න පුළුවන්. චිත්‍ර පෙබේද මේ දැන් අභිධර්ම පිටකේ වැඩිම සූත්‍ර දේශනා ප්‍රමාණයක් තියෙන මේ අභිධර්ම පිටකේ 42000ක් තියෙනවා. එතකොට මේ 42000 තියෙනවා. නමුත් ওই 42000 කියලත් අවසාන දේශනා කරනවා මේ අතට ගත්ත පොළ වගේ කිව්වේ මට කව දේශනා කරන්න ටික වැඩි කියලා. එතකොට මේ චිත්ත විග්‍රහයන් ඉගෙනගෙන ඉවර කරන්න බෑනේ. එතකොට මේක දකින්න ඕන. දැන් අපි හිතමුකෝ මේ ලෝකෙම තියෙන රටවල් ගමක් ගමක් ගානේ ගිහිල්ලා ගහක් ගහක් ගානේ ගිහිල්ලා ඉගෙන ගන්න ගියොත් ලෝකෙම ගස් ගණන් කරන්න ගියොත් ඒක ඉවර කරන්න බෑනේ. නේද? ලෝකෙම තියෙන පාරවල් ඉගෙන ගන්න ගියොත් ඒක ඉවර කරන්න බෑ. ඒ නිසා තමන්ගේ විමුක්තිදායකත්වය තමන් සලසා ගන්න අවබෝධ කර ගන්න මහන්සි වෙන්න අරම මේ එහෙම දැනුමක් හැටියට විශයක් අරගෙන ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. යම් තා දුරකට දැනුමක් අවබෝධයක් තියෙන එක හොඳයි. වරදක් නැහැ. දැන් මගේ ළඟට එන්නේ සමහර වෙලාවලට ගොඩාක් මේ භාවනාවන් වලින් අච්චාරු වෙච්ච අය. දැන් මෙතන ඉන්නෙත් මේක අල්ලගෙන ඉන්නෙත් මේ වැඩිපුර මේ අද ඇවිල්ලා ඉන්නෙත් ඒ භාවනාවන් වලින් අච්චාරු වෙච්ච අය. හිනා වෙනවා කියනකොට ඒකට හේතුව ඇත්ත කතාව. මම
හිතන්නේ ඒකට ගුරුවරේ කෝරි මතවාද
භාවනා ඉගෙන ගන්න. ඔව් මම කියන්නේ ඒක වෙච්ච එක හොඳයි. ඒ ඇත්තන්ට තර්කයක් නැතුව මේක මෙහිමයි මේක මෙහිමයි මේකෙදි මෙහිමයි මේ සමාධියේදි මෙහිමයි මේ භාවනාවේ තේරුම මේකයි මේ 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 ධානයේදී தත්ත්වය මේකයි කියලා කියනකොට මේ ඇත්තන්ට වැටහෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මමත් එහෙම අච්චාරු ගොඩක වැටිලා අප් කෙනෙක්. ප්‍රශ්න ගොඩක වැටලා මේ භාවනාත්මක ක්‍රමවේදවල ගොඩක් හිරවීම් වලට ප්‍රශ්න වලට මුහුණ දීලා ආපු කෙනෙක්. මං කියන්නේ ඒකට දොසක් කියන්නේ නැහැ. දහස්වරක් වැරදුනා කියන්නේ නැහැ. මං දහස්සක් දේ ඉගෙන ගත්තා කියලා කියනවා ඒ දේ ඒවා පිළිබඳව. ඒ නිසා ඒකට අපි මුකුත් අවඥාවකට ලක් කරන්නේ නැහැ. ඒක හොඳයි. හැබැයි මේ දැන් ඉඳලා අපි පිරිසිදු වෙලා සුදු පිළිවෙතක් ඇඳලා සිල් සමාදන් වුණා වගේ අපේ හිත පිරිසිදු කරගෙන සුදු පිළිවෙතක් කරගෙන මෙතන ඉඳලා අලුත් විදියට හිතන්න. නැවුම් විදියට හිතන අලුත් විදියට හිතනවා කියන්නේ වෙනස් විදියකට හිතන්න කියන එක නෙමෙයි. පිරිසිදුව හිතන්න. පිරිසිදුව දකින්න. සැහැල්ලුවෙන් දකින්න. නිදහසේ දකින්න. දෘෂ්ටි පුරෝගන දකින්න එපා. සංකල්ප පුරෝගන දකින්න එපා. ඔබ නිදහස් කෙනෙක් හැටියට දකින්න.
වචනවලින් බුදුමානතුරු බුදුන් වහන්සේ දේශනා කරාද ඇත්තටම මේක වේදනාවේ මේ වචන උපවන්නේ ඒක ගොඩක් වෙනකොට වැරදෙන තරමට භාවනාවේ අරකමට උනේ නැහැ කියලා හිතනකොටම තේරුම් පිටකින් ඉන්න මොකද සුත්ත වේදනාවේ වැඩි ඒ විදිහට වෙන්නොත් කියලා අපේ අදහස තියෙනවා ඒතර ඒක වැරදිමක් වෙනවා කියලා ගොඩක් සුත්ත වේදනාවේ ඉන්නකොට
දැන් ඔහොමම හිතලා දැන් හිතෙන්න පුළුවන් දැන් එහෙනම් ඉතින් භාවනා වුණත් නැහැ මුකුත් ඕනේ නැහැ ඔන්න ඔහේ ඉන්න ආර වෙනද හිටියේ විදියට කියලා මම අහන්නේ වෙනද හිටියේ නිකන්ද සැහැල්ලුවෙන්ද සිතුවිලි භාවිතා නොකරද කියලා නෑ නේද නේ සිතුවිලි අතරමං වෙලානේ හිටියේ එහෙමනම් දැන් මේ 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 අදහස් කරන්නේ ඔබේ ලෞකිකත්වයේ පැවැත්මේ තිබුණු සමස්තයෙන්ම නිදහස් වීම මිස අර සුබුරුදු පරිදි ජීවිතයේ ඕකේ කරන එක නෙමෙයි මුකුත් නොකර ඉන්නවයි කියලා කිව්වහම අපේ අය වරුදු වෙලා තියෙන අර නිකම්ම නිකම් කුජලයේ මේ පුටුවකට වාඩි වෙලා ඇඳකට ගෑරිලා එහෙම නැත්තම් ආසනයක ඔහෙ නිකන් ඉන්නවා වගේ කියලා නිදි කිර කියලා. මේක එහෙම කතාවක් නෙමෙයි. මේක පරමාර්ථ කතාවක්. මේක පරමාර්ථ කතාවක්. මේක ගැඹුරු කතාවක්. ඒ හැම මොහොතකම සත්වයෝ ළඟ ක්‍රියාවක් තියෙනවා. ලෝභ ක්‍රියා, ද්වේෂ ක්‍රියා, මෝහ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාත්මක වෙන ගැඹුරු හිතට බැසගෙන මේ හිත නතර කරගන්න එක. ඒ නතර කරගන්න අපූර්ව ක්‍රමවේදය දේශනා කරන්න. මොකද ක්‍රමවේදය? ඒ ක්‍රමවේද මොන හරි අරගෙන උත්සාහයක යෙදෙන්න. ඇත්ත වශයෙන්ම සියලු ක්‍රමවේද අත්හරින තැනයි අපිට සැනසීම ලැබෙන්නේ, සැනසීම අවබෝධ වෙන්නේ කියන එක තේරුම් අරගෙන එක එක ක්‍රමවේද වලින් උත්සාහයක යෙදෙන්න. කමක් නැහැ මුලදීම ඔක තේරෙන්නේ නැහැ නේද පාරටම. නමුත් කම්ම නිරෝධාය සංවත්තති කියන මේ වචනේ තේරුම කර්ම නිරෝධ කරන්න, ක්‍රියාවට බැස නොගන්න, ක්‍රියාව ඉක්මවන්න, ක්‍රියාවෙන් නිදහස් වෙන්න. මානසික ක්‍රියාව, මානසික දෘෂ්ටිය, දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටිවලින් නිදහස් වෙන්න. දැන් මේක දෘෂ්ටියෙන් තේරුම් කරගන්න බෑ. දෘෂ්ටිවලින් නිදහස් වෙන, සියලු දෘෂ්ටිවලින් නිදහස් වෙන තැන, සියලු සංකල්පවලින් නිදහස් වෙන තැන, සියලු මේකේ තැම්පත් කරලා තියෙන ෆයිල්ස් ටික අරන් දාන්න ඕන, ක්ලියර් දාන්න ඕන. ගොනු ටික, ලිපු ගොනු තියෙනවනේ, ඒ ඔක්කොම එළියට ඇදලා දාන්න ඕන. ඊට පස්සේ මේක හිස් කබඩ් එකක්, කැබිනට් එකක්, පොත් රාක්කයක් වෙනවා. හිස් ඒක, මේකේ පොත් නැහැ, රාක්ක විතරයි තියෙන්නේ, පොත් නැහැ. ඔබට වෙලා තියෙන්නේ රාක්කෙත් තියෙනවා, පොතුත් තියෙනවා පිළිලා. ඉතින් මේ පොත්වලින් මට තමල ගහනවා. ඉතින් මම මෙතන හිස් කබඩ් එක නේ, පොත් හිස් රාක්කය. ඒ හිස් රාක්කයක් වෙච්ච නිසා මෙතන කිසිම ආගමික පොතක් නැහැ, කිසිම ජාතික වාර්ගික පොතක් නැහැ, පුජ්‍යල පොතක් නැහැ, බහු අනිත්‍යයේ බහු ආද පොත් නැහැ. මගේ රාක්ක හිස්. මම කියන්නේ ඔබේ රාක්කෙ හිස් කරගන්න. එතකොට අර සියලු පොත්වලින් කියවුණු දේ කියලා දෙනවට වැඩිය දෙයක් තියෙන පුළුවන්. දැන් මම ලස්සන වැකියක් ලෙවුවා. මොනතරම් ලස්සන අකුරක් ලෙවුවත් අර හිස් කොලේ තරම් ඒ අකුර ලස්සන නෑ කියලා. දැන් ඔය සුදු පාට A4 size එකේ කොලයක් අරගෙන පොඩ්ඩක් බලන්නකෝ. මේකේ මොනතරම් ලස්සන චිත්‍රයක් ඇන්දත් මේ සුදු පාට හිස් කොලේ තරම් ඒ චිත්‍රේ ලස්සන නෑ කියලා. මම තව කතාවක් කියන්න. මේක ඇමරිකානු කතාවක්. අපේ ගණිතය පිළිබඳව ලෝකේටම හොයාගන්න බැරි වෙච්ච විශේෂ ගණිත ගැටලුවක්. විශ්වවිද්‍යාලපු ගණිතඥයෙක් ඉන්නවා මොරටු විශ්වවිද්‍යාලයේ, මහාචාර්යවරයෙක් ඉන්නවා. ඒක ලෝකේම තම ප්‍රසිද්ධ කරලා තිබුණු ගණිත ගැටලුවක් විසඳලා දුන්නු ගණිතඥයෙක්. ඒක ලංකාවට ලොකු ආඩම්බරයක්. ඒ ගණිතඥයා ඒ කාලයක් ආචාර්යවරයෙක් හැටියට, කටිගාචාර්යවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. එතුමා හරි ලස්සන කතාවක් අහලා තියෙනවා. එතුමාට කියලා තියෙනවා මේ ඔබ අනිත්‍ය ගැන තරණ ආකල්පයේ අදහස ඔබ මේ ලියලා දෙන්න කියලා හැමෝටම අනිත්‍ය පිළිබඳව. ඊට පස්සේ සියලුම ළමයි පිටු දෙක තුන එක පිටුව ඔහොම ලියලා ගෙනල්ලා දුන්නලු හැමෝම. එක ළමෙක් විතරක් හිස්කොලයක් ගෙනල්ලා දුන්නා. මේ මගේ බණකවක අහලා තියෙන කට්ටිය ඉන්නවා, හිස්කොලයක් ගෙනල්ලා දුන්නා. ඉතින් මේ ගුරුවරයා අහනවා, ඇයි ඔබ අනිත්‍යයට කැමති නැද්ද? ඇයි ආගම අනිත්‍ය ගැන කතා කරන්න ආස නැද්ද? එහෙමයි ඉන්නවනේ. නෑ නෑ සර්, මම හරි කැමතියි. මම අනිත්‍යයට ගොඩක් කැමතියි. එහෙනම් මොකද නොලිව්වේ? මේක තමයි සර් අනිත්‍ය. එක අකුරක් ලියලා නෑ. ඔබ ඉන්නේ කොතනද? මම කියනවා අන්නේ ශිෂ්‍ය අනුගමනය කරන්න. අපි හිතනවා මේ පාසල් ශිෂ්‍යයෝ එකම මට්ටමේ එකම මහා පුදුම දාර්ශනික මොළයක් තිබිලා තියෙනනේ අර දරුවට. අද ඒ මහාචාර්යවරයාත් මේක ගෙනල්ලා ආඩම්බරෙන් කියනවා. මටත් හිතාගන්න බෑ මේ මොකද්ද කියවේ කියලා. මට මේ දේ කිව්වම මම හරි පුදුම වුණා. මේ මිනිස්සු නිකම්ම නෙමෙයි, මේ සංවර්ධනයක් එක්ක හුදු යකඩ ගොඩවල් නෙමෙයි, මේ මිනිස්සුගේ මොළවල තියෙන යමක් කියලා. හැබැයි අනිත් අයට තිබ්බේ නෑ එකක්වත්. ඒගොල්ලන්ගේ මොකුරුණක සංකල්ප කියලා දුන්නා. අර ළමයා ගැනල් දුන්නා. ඔබේ අනිත්‍යතාවයේ අකුරු ගොඩක් තියෙනවා. ඒත් අර විශිෂ්ට ළමයාගේ අනිත්‍යතාවයේ එක අකුරක් නෑ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ අනිත්‍යතාවය. සෑම වචනයක්ම අකුරක්ම ඉස්පිල්ලක්ම පාපිල්ලක්ම නියමයක් සංඥාවක් රූපයක් සංකල්පයක් නෙමෙයිද? මතකයක්. සෑම අකුරක්ම සංකල්පයක් නෙමෙයිද? දැන් අපිට ෆ ශබ්ද කරගන්න විදියක් නැතුන අපි ෆ පයන්න මැදින් එප් අකුර දැම්මා. පස්සේ එප් අකුර ශබ්ද කරගන්න පයන්න මැදින් එප් එක දැම්මා. ඉතින් අපි සංකල්පය සෑම තිද්දක්ම ඉස්පිල්ලම් පාපිල්ලම් කැලපිල්ලක්ම සංකල්පයක්. ඒ සංකල්පය තවත් කෙනෙකුගේ ඔළුවට ගත්තට පස්සේ තමයි සංකල්පයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මේ ඇතුළට ගත්ත සංකල්ප ටික ඉවත් කරන්න මිස තව තව සංකල්ප ගන්න නෙමෙයි අපිට තියෙන්නේ. බලන්න ඒ නිසා ඇතුළේ නිතරම රඳවගත්ත සංකල්ප තමන්ගේ අර පොත් රාක්කේ තියෙන පොත් ටික ඔක්කොම එළියට ඇදලා දාන්න. ඊට පස්සේ පිටින් ඉඳන් හිතන්න එපා නේ, එතකොට හිස්නේ, එතකොට හරි බෝරින් නේ කියලා. ගිහිල්ලා බලන්න මොකක්ද ඇති වෙන තත්ත්වය කියලා. දැන් කඳ මුදුනේට ගිහාම පේන දේ කඳ පාමුල ඉඳන් බලන් හිතන්න පුළුවන්ද? බෑ. ඉතින් ඒ හිතන්න පුළුවන් අයියෝ කඳ පාමුල ඉඳන් බැලුවාම නම් හරි බෝරින් මේ කඳ මුදුනට යන්න බෑ කියලා. කඳ මුදුනට ගිහිල්ලා බැලුවට පස්සේ වෙනස්ම දේශගුණයක්. සමහරලාට කඳ පාමුල රස්නේ වෙන්න පුළුවන්. සීසිල් සුලං වලා කුළු වදින පුළුවන් කඳ මුදුනේ. ඒ වගේම පේන විදිය ශා මං හිතුවේ නෑ නේ මෙච්චර ලස්සන පරිසරයක් වෙනවා කියලා. දැන් අපි බලන්න ඔය විස්ම නගරේ වගේම සික්නි නගරේ මාව එක්කගෙන ගියා ඔය ඉහෙළම කුළුණට අපි ඉන්නේ පින්නතුන්. යාම මුළු සික්නි නගරේම මෙල්බන් නගරේම ලස්සනටම පේනවා. ආ නහර ශෝභනේ මේ ඔක්කොම මේ පේනවා. හැබැයි බිම ඉඳගෙන බලද්දි ඒක කිසිමක් පේන්නේ නැහැ. ඒ නිසා ඔබ අවබෝධයට පත් වෙනතුරු ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනතුරු මේ අසිරිමත් දේ මොකද්ද කියලා හරියටම පේන්නේ නැහැ. හිතෙන්පත් වුණාට පස්සේ තමයි පේන්නේ. හරි ශෝකනේ. හරි ශෝක සුලඟක් එනවා. හරි ප්‍රසන්නයි. හරි හොඳයි කියලා හිතනවා.
උදාහරණයක් විදිහට දැන් අපිට වෙන කෙනෙක් වෙන භාෂාවකින් තේරෙන්නේ නැති භාෂාවකින් දෙයක් හැදුවොත් අපි සංකල්පන හදන්නේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපි දන්නේ නැහැ හැදුවොත් අපේ හිත ඇතුළේ මේක එනවා ගැටුමක්නේ මොකක් හරි එකක්. එතනින් කෙනෙක්ව වැඩේ කියන්නේ අපේ හිත ඇතුළේම කෙනෙක් කියනම එනවා
දේශනා. සිතෙන්මයි. කමන්නේ ටික දුරක් එක කරන්න එපා. ටික දුරක් එක කරගෙන යන්න ඕන. දැන් ජලයේ වැටිච්ච කෙනා ගොඩට එන්න ජලයෙන්මනේ ප්‍රයෝගික කරගන්න ඕන. ඔබේ මමත්වය ප්‍රයෝගික කරගන්න මමත්වය අයින් කරන්න. ඔන්න උතර පැටලලා හිටියානේ. දැන් එහෙනම් ඒක පාවිච්චි කරන්න. දැන් හිතන්න ඇතුළ මෙහෙම ස්ටොප් එකක් දාන් බලන් හිටියා මොකද්ද වෙලා මොකක් කරන්න බෑ හිච්චන්න බෑ මෙහිච්චන්න බෑ ආයි ගියොත් මාත් ආයිත් අහු වෙනවා මමත්වයට කියලා නේ. දැන් මමත්වේ පාවිච්චි කරන්න. ඒ නිසා ඔරුව පාවිච්චි කරන්නේ ඒ කොට වෙන්න ධර්මයේ ඔරුව කරගන්න. ඒ කියන්නේ ඔරුවක් ගඟේ එහෙම නැත්නම් ලෞකිකත්වයේ සංසාරේ සැරිසරනවා. එහෙත් ඒ ඔරුව අල්ලගන්න නෙමෙයි ඒ කොට වෙන්න. ඒ නිසා ධර්මයේ අල්ලගන්න ඒ කොට වෙන්න. තේරුණානි? ඔන්න හැමෝටම ප්‍රශ්නේ තේරිලා ගැටලුවක් තේරිලා හිනාත් යනවා. දැන් දෙකනේ
හම්බුනේ අහන්න එපා කියලා. ඒ
වගේම මේ මගේ හිතත් එක්කමයි මම මේ ගේම් එක ප්ලේ කරන්නේ.
ඔව් ප්ලේ කරන්නේ.
මන්නේ දැන් මට ඔක ලැබෙන්න කොච්චර කල්යයිද නැද්ද? ඒක ලැබෙන කම්ම ඔච්චර එකත් එක්ක නටන්නද කියලා මම හිතන්නේ.
දැන් නටන එක නතර කළොත් දැම් ලැබෙනවා. ඒක තමයි කියන්නේ. ඒකනේ නටනවා කියන්නේ. නටනවා කියන්නේ පදේ ඕන යා නටනවා. දැන් නටන එක නතර කළොත් දැන් ලැබෙනවා.
අනිත්
කේ ඉතිරි ඉන්න මම මේක ක්‍රියා කරන මට ඉස්සරලා තියෙන මොකක්ද කියලා තේරුම් මතක් වෙනවා. ඒකට ඒකත් තියෙන ඉතින් ඉතින් දැන් තේරුණාද? ආ නෑ. ඒක මේ හරියට තේරෙන්නේ හරිය අමුතු විදියකට. ඒ කියන්නේ අපි ළඟ තියෙන අර බරක් නිදහස් වීමෙන් වගේ මේ හිතටම ලොස් වීමක් වෙන්නේ. එච්චර තේරෙනවා කියන්නේ එච්චරයි. අමුතු දෙයක් නෑ. මෙහෙම කැච් කරගත්ත දෙයක් නෑ. නිවන තැනක පිහිටලා තියෙනවා නම් තැනකට යවන්න තිබ්බා. නිවනට යන්න වාහනයක් තියෙනවා නම් ඒකත් අරන් දීලා ඒකට ඒක නැගලා යන්න කියන්න තිබ්බා. නිවන තැනක පිහිටලා නැහැ. නිවනට වාහනයකින් යන්න බෑ. ඕක මතක තියාගන්න. දැන් ඕක අමතක කළා ආයි ඕකම හන්න එපා. මොකද මයින්ඩ්ෆුල් වෙනවා
කියන්නේ?
සාමාන්‍යයෙන් මයින්ඩ්ෆුල් කියන්නේ හැම වෙලේම සතියේ ඉන්නවා. ඒ
කියන්නේ දැන් මම
ඇවිල්ලා
ඉන්නවා
මම සතියේ ඉන්නවා කියන එක. දැන් මම ඇවිල්ලා ඉන්නවා කියලා මයින්ඩ්ෆුල් කියලා. දැන් මනස හිස් කරගන්නව වෙනවනේ. මං කියන්නේ මයින්ඩ් ලොස් කරගන්න. මේක කන්ට්‍රෝල් කරන්න නෙවෙයි, මං කියන්නේ ડિස්ට්‍රොයි කරන්න කියලා. තේනවද? කන්ට්‍රෝල් කරාම නිකන් ඉතුරු වෙනවනේ. කෑල්ල බෝම්බෙ පිපුනහම බෝම්බෙ ඉතුරු වෙන්නේ නෑනේ. බෝම්බෙ කට බෝම්බෙ තියෙන රඳවල තියෙන බෑග් කප් එක තියෙන්නේ. කප් එකත් පුපුරලා යනවා. ඒ නිසා තමයි කන්ට්‍රෝල් වලදී අර මේ කප් එක තියෙනවා. එයාගේ කන්ට්‍රෝල් පොයින්ට් එක තියෙනවා. අර ඒ නිසා මේක ඩිස්ට්‍රොයි කරන්න කියන්නේ ඒකයි. කන්ට්‍රෝල් නෙමෙයි ඩිස්ට්‍රොයි කරන්න. හිතන්නේ එහෙමයි. හිතන්නේ එහෙමයි. අවසානේ දන්නේ නැතුව මම ඇවිදිනවා. බොහොම හරි බොහොම සාම ඒක තමයි හරි ඒක තමයි කතාව දැන් අපිට මේ කුල්ලෙන් පොළල තියනවද ඔය හාල් කුරක්කන් අය මේ කුල්ල භාවිතා කරලා තියනවා ඒ කුල්ල භාවිතා කරනකොට ඒක එක ක්‍රමයක් තිබ්බට ඒක ඇත්තෙන්ම තියෙන්නේ අතේ හුරුව තියෙන්නේ එහෙම නැතුව මේ කුල්ලක් තිබ්බට හැමෝටම ඔක පොළන්න බෑ අස්සනට ඒ ගල් ටික රැඳෙන්න ගල් ටික නෙමෙයි ගල් ටික ඉස්සල්ලා අයින් කරනවද නෑ ගල් ගල්නේ පස්සේ රැඳෙන්නේ වී ටික හරි ඒ අවශ්‍ය හාල් ටික නැත්නම් රොඩු ටික ඉස්සල්ලා අයින් වෙන්නේ ඊළඟට දෙවෙනි වතාවේ අවශ්‍ය කරන බෝග ටිකනේ ඉතුරු වෙන්නේ එහෙම මේ කුල්ලෙන් පොළනවා මේකත් ඒ වගේ වැඩක් හිමින් සැරේ වෙන් කරලා අපේ හිත මේ තියෙන අවිද්‍යාවෙන් ගලව ගන්න එක ඈ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් ඔක්කොම මේ නැති කරලා හරියට නිවැරදිව තේරුම් ගන්න එක මේක මේ නිර්වාණය කැච් කරන්න බෑ ටච් කරන්නත් බෑ කැච් කරන්නත් බෑ ඒක මේ නොලෙජ් එකක් හැටියට ගන්න බෑ ඊට පස්සේ මොනවද තමන් නිවෙනවද එතන තමයි නිවන. තමන් නිවෙනවද එතන තමයි නිවන. නිවිලම බලන්න ඕන. වේලාසන ඉන්නන් නිවන ගැන හිතන්න යන්න එපා. දැන් මේ ගොඩාක් අයත් ප්‍රශ්නේ තමයි කොයින් කොයින් හරි මොකක් හරි එකක් පටලවගෙන මේ අපි අහනවා අතන බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියනවා නේද? මෙහෙම කියලා තියනවා නේද? හරම කියලා තියනවා නේද කියලා. එහෙම කියලා තියනවා නම් මෙහෙම කියලා තියනවා නම් ඒක හරි කියලා හිතෙනවා නම් මෙන්න වඳින්නන් දෙයියනේ මේ මාර්ගේ යන්න ගිහිල්ලා ඒක වර්ධනය කරගන්න අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න ඇයි එහෙම එහෙමනම් ඒක එහෙම කියලා දිනනෝ පූර්ණත්වයටපත් නොවෙන්නේ එහෙමපත් නොවි ප්‍රශ්න හදාගෙන ඇයි ඉන්නේ දැන් ඒක මාත්මේ කියලා කියනවා අහවල් භාවනාව තමයි හොඳ එහෙ තමයි යන්න ඕන කියලා කොච්චර හරි මට කියනවා මම ඇහුවා ඔබතුමා මේ භාවනා කරන්න ගියාද නෑ තාම ගියේ නෑ ගෙදර පවුල කෙනෙක් හරි භාවනා කරාද ඒත් නෑ මං කිව්වා මහත්තයෝ මං එහෙ භාවනා කළාත් තියෙනවා උපදෙස් දීලාත් තියෙනවා කාලය ඔබතුමා භාවනාවකුත් නොකර උපදේශකයෙකුත් නොවී මට උගන්වන භාවනා මේක මහ පුදුම වැඩක් නේ. එයාගේ හැඟීම, එයාගේ සිතුවිල්ල. ඉතින් මේ සිතුවිල්ල කියන එක තමයි. ඒ තමයි හදහස. දැන් ඔන්න දවසක් මට බස් එකේදී මිනිස්සුෙක් මුණ ගැහිලා කියනවා. ඊයේ රාත්‍රී බණක් කිව්වා හාමුදුරු කෙනෙක්. පුදුම බණක්. ඔබ වහන්සේලාත් ඔහොම ඉන්නේ නැතුව ඒ වගේ බණ කියන්න ඉගෙන ගන්න ඕන. කියලා මට කිව්වා. ආ ඒ බණ ස්වාමීන් වහන්සේ බණක් නෙමේ පරමාර්ථ ධර්මයක් ආයි ඉතින් අහන්න දෙයක් නැහැ බුදුහාමුදුරුවෝ වැඩිය වගේ කිව්වා මම ඔක්කොම අහගෙන ඉඳලා මම ඇහුවා මේ මහත්ය හාමුදුරුවන්ගේ නම මොකද්ද ඇඹිලි පිටියේ ආනන්ද හම්බුද මගෝ ඒ බියා එයා තමයි මේ මං ඉන්නේ කියලා එයා තමයි මම ඉන්නේ කියලා ඒක තමයි ඇති අනවබෝධය දැන් මෙහෙම දේශනා කරාම කෙනෙක් හිතන්න පුළුවන් මේ කියන්නේ මුකුත් කරන්න එපා මෙහෙම ඉන්න කියලා. එහෙම එකක් නෙමෙයි. මේක කොහොම හරි තේරුම් ගන්න අපි එක එක මාර්ග සංඥා මේ දාන්නේ. එදානේ මේක වටහා ගන්න උපදේශ දාන්නේ. ඒ උපදේශ මගින් එයා තේරුමක් අවබෝධයක් කොයි වෙලාවක හරි එයාගේ විශ්දම් එක ඇති වෙනවා. ඔටෝමැටිකල් ඒක සිද්ධ වෙනවා ගහින් ගෙඩිය වැටෙනවා වගේ. මට මතකයි හොඳ දාර්ශනිකයෙකුගේ උපමාව ගෙනලා දෙන්න පිටින්නතුන්ට එක පුංචි දරුවෙක් තන්තරන දරුවෙක් කියලා අහනවා මේ ඒ දාර්ශනිකයාගෙන් කවුරු හරි මේ ඔබලා දන්නද මට එයාගේ නම මතක්ුන්නේ මතක් වේ කතාව කියනකොට ඔයත්තන්ට මේ දියුණු වෙන්නේ කොහොමද කියලා අහුවා. ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ගෙන් අහවතරතර. ඉතින් මේ දාර්ශනික මිනිස්සයා ආමන ධනවතෙක් වෙන්නනේ ඕන. එහෙනෝ කියලා අත නහගෙන ගිහලා ළඟ තියෙන වතුර ටැංකිය උබාගෙන හිටියා. ටික වෙලාවක් ඉන්නකොට හුස්ම ගන්න බෑ. හුස්ම හිර වෙනොත් තද වෙනවා. අවසානයේ පෙරලගෙන නැගිට්ටා. නැගිටලා අහුව මම මරන්න හදන්නේ. වතුර උබාගෙන මං ඇහුවේ මේ දිනු වෙන්නේ කොහොමද කියලා. මාව මරන්න හදන්නේ. ඇගොලෝ ඔහොම තමයි දිනු වෙන්නේ කිව්වා. හෑ පොඩි හිරගෙන පෙරලගෙන නැගින්නේ කිව්වා. හෑ තමන් යටපත් වෙලා ඉන්න මේ යට කරගෙන ඉන්න සියලුම බලවේග ටික එහෙම ඉස්සි කරගෙන නැගිටින්න. ඉතින් මේකට බුද්ධියක් ඕන නේද? ඥානයක් ඕන නේද? පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ප්‍රඥාවන්තයක ධම අතාරින්න එපා. මේ හැම තැනකින්ම ඔබ ග්‍රහණය කර ගැනීම කියන එක නතර කරන්න එපා. නමුත් පිරිසුදු ග්‍රහණය කර ගැනීම කියන එක ඔබට තේරෙයි දියුණු වෙනවා කියලා. ග්‍රහණය කර ගැනීමෙත් තියෙනවා අපිරිසුදු ග්‍රහණය කර ගැනීමක් සහ පිරිසුදු ග්‍රහණය කර ගැනීමක්. ඒ පිරිසුදු ග්‍රහණය කර ගැනීම කියන එක සිද්ධ වෙනවා. එහෙම නැත්නම් පිරිසුදු අවබෝධය කියන එක එන්න පටන් ගන්නවා. හැබැයි අවබෝධය ලබන එකයින් කරන්න එපා. අවබෝධය ලබන්න ඕනේ. ඒක මමත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි. මමත්වයේ තිබුණත් ඒක කමන්නේ. එතකොට දැන් අපි හිතනවා අපි මොලේට දීලා යමක් ක්‍රියාත්මක කරන තැන මමත්වය කියලා හිතනවා. හිත ඇතුළේ ඉබේම සිද්ධ වෙන දෙයට අපි හිතනවා ඒක මමත් වෙන්නේ මේක ඊට ඔටෝමැටිකලි ඉබේ සිද්ධ වෙන්නේ කියලා. කවදාවත් හිතන්න එපා. මොලේට දීලා කරන දේ අවබෝධයෙන් කරන තැන එතන මමත් වෙන්නේ නැහැ. තියෙන්නේ මෙතන ස්වයංක්‍රීයව සිද්ධ වෙන තැනයි මමත් වෙන්නේ. ඒ නිසා මොලේ තුල අපි නිවැරදි ධර්මයක් අරගෙන ක්‍රියාත්මක කරන තැන මමත් වෙන්නේ නැහැ. ඔය පටලවාගෙන හිටියෙ නම් දෙකුණ උන් හදාගන්න. තේරෙනවනේ? ඒ එහෙමනම් ඉතින් ආ මොලේට අපි මුකුත් දෙන්න හොඳ නැහැ. අපේ මේ මනසේ තියෙන දෙක ස්වභාවිකත්වය ඒකට ඉඩ දීලා අපි ඉන්නවා. එහෙමනම් මමත්වයේ යෝගයේ තියෙයි හැමදාම. මොලේ පිරිසුදු අවබෝධය ඇති කරගන්න තැන, ඥාන දර්ශනය ඇති තැන, එතන මමත්වයේ නැහැ. මෙතන ස්වයංක්‍රීයව සිද්ධ වෙන තැනයි සාංසාරික මමත්වයේ තියෙන්නේ. එනිසා පිරිසුදු සම්මාදිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා මෙතනින් අරගෙන මෙතෙන්ට දෙන්න නෙවැරදි කන්ට්‍රෝල් එක. එතකොට හරි. ඉතින් මේක හරියටම පිටහා අර පොයින්ට්ලස් කියන දෙනින් පැහැදිලි කරන්න ගියොත් ඔතන කන්ට්‍රෝල් එකකුත් නැහැ. අර අපේ මැතිනේ කිව්වා වගේ එහෙමත් නැහැ, මෙහෙමත් නැහැ, එද මුකුත් නැහැ. ඒක කියන්න බෑ කියන තැනට අවසානේ එනවා. ඉතින් එතෙන්ට එන්නේ නැතුව ධර්මයේ නිහඬයි. නිහඬව සිටීමෙන් තව කෙනෙකුට ධර්ම අවබෝධය නොවන නිසා හඩනගා කියනවා. නමුත් වචන ඔක්කොම බොරු.
ඒක තමයි මම කියන්නේ.
කියන්නේ මට තේරෙන විදිහට තමයි තේරෙන සාමදයක් හොයන්න තියෙනවා කියලා. ඒ කියන්නේ ජීවිතේ ඇවිල්ලා හැබැයි සාමාන්‍ය තේරෙනවා සාමදයක් සාමදයක් කිසිම දෙයක් හොයන්න නැහැ කියලා. අද ඉතින් එනවා හොයන්න කියලා ඉතින් තියෙන තාක්කල් මේක මම හිතන්නේ තාම තියෙනවා එතන අවබෝධයෙන් දෙලා නැහැ කියලා.
තමන් දුක් විඳිනවා නම් තමන් වේදනාකාරී නම් තමන් රසවල නම් ඉන්නේ තමන්ට නිවන ඕන තමන්ට හොයන්න දෙයක් ඕනේ නැහැ කියලා ඇත්තෙන්ම අවබෝධයෙන් පස්සේ ඇති වෙනවාමයි. ඒකේම තමයි. ඉතින් අපිත් ඒ ධර්මය ඇත්තෙන්ම අවබෝධ වුණාට පස්සේ මට විසඳ ගන්න ඕනේ කියලා ප්‍රශ්නයක් ඇත්තෙන්ම තිබුණ නැහැ. එහෙම ඇවිල්ලා නැහැ. නමුත් අපි ධර්මය අහනවා. ඒ ධර්මය අහන්නේ දීප්තිමත් කර ගන්න පුළුවන් යම් වචනයක් ඉගෙන ගන්න පුළුවන් තව ලස්සන කර ගන්න පුළුවන් ඒ කියන්නේ ගේ හම්බෙලා තියෙනවා තව පොඩ්ඩක් ඕනනම් පේන්ට් කර ගන්න පුළුවන් මල් පැලයක් ඉඳ ගන්න පුළුවන් ඒකේ තව ලස්සන වෙන්නේ ඒක දිනේ
කරනකොට
ඒකත් එක්ක හරියට සමහරවල් දෙකක් ජීවිතෙත් එක්ක තියෙන අනිත් වැඩත් එක්ක යනකොට ධර්මයේ සමදේකන්නේ නැහැ නේද ඔක කියන්නේ නේ මව්පියන් විසින් ලබා දුන්නු දායාදයට වඩා වැඩි දායාදයක් කියලා නේ කියන්නේ නේ කාගෙන් හරි පිටක් ආරක්ෂාවක් ලැබනවට වැඩි තියෙන දායාදයක් කියලා. දැන් ඔන්න මම ටිකක් මේ ශක්තිය වැඩි කරගෙන මට help කරන්න කියන එක. මගේ ඒක මගේ ශක්තිය කියලා. දැන් මේ මාත් ඇතරේ නෑ පොඩි වෙලාවකට ගත්ත එක්කනම් පැයකට තියාගෙන කොහොමද දේශන කරන්නේ. අද නෑ දැන් ඉවරයි අපි වැඩසටහන අවසන් කරනවා. මේ වෙන සාක්ෂිය දැන් අපේ ඉන්න අපි හවසත් තව කවුරු හරි සාක්ෂියක් දමු ඉස්සරහට. ඔය අවබෝධය පොඩ්ඩක් හරි දියුණු වෙන අය. එයින් අදහස් කරන්නේ ඔබට පුළුවන්. ඔබට පුළුවන්. ඔබට මේ අවබෝධය පහළ වෙනතුරු ඔබ උත්සාහ කරන්න, මහන්සි වෙන්න, කැප වෙන්න, ඥානය කරගන්න. කොහොමද කියලා හොයනවට වැඩිය ඒ කියන දේ තේරුම් ගන්න. පුංචි කැටගරි එකක් හදාගන්න යන්න එපා. මේ ඒ ධර්මයත් එක්ක වෙනස් වෙලා යන්න කොයි වෙලාවක හරි හරියට අර ලී කෑල්ලක් අතුල්ලද්දී මේ ලී කෑලි දෙක කවුරු හරි අහුවොත් ඊළඟ තප්පරේ ගින්දර මතුවේද තව විනාඩියක් යයිද ඒක කියන්න බෑ. ඒකේ අතුල්ලන වේගයට අනුව රත් වෙන ක්‍රමයට අනුව ඒක ටික වෙලාවක් මේ වෙනකොට ඒකේ ගින්දර මතු වෙනවා. ඒ වාගේම තමයි ඔබේ මනස ඔබ මේ ධර්මයත් එක්ක මුසු කරන තරමට අවබෝධයක් මඹේ. හොඳයි හොඳයි. එහෙනම් අද උදෑසන වැඩසටහන අවසන්. හරි තියන්න පුළුවන් හවස කොල කෑවේ ලියලා තියන්න. හොඳයි, තෙරුවන් සරණයි.